அத்தியுத்தமா ஒவ்வொருத்தமாரி வினாடி விசாரித்து வேணும்
அரு முலாசனாடு சபாபத்துமணி விசேஷம்
ஓட பிளீஸ் මොකද විරවංශ මන්ත්‍රීතුමා ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක?
ගරු කාර්ක සභා සභාපතිතුමනි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්
පත්කේ මේ ප්‍රශ්නය මතු කරා විරතුමාර මන්ත්‍රීතුමා
අමතුමා උදාරිය ගැන තමයි මේ කිව්වේ. ඒක
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ ආයවැය විවාදයේ අවසාන දිනේ අද ඒ වගේම අපේ රටේ අමාත්‍යාංශ අතර වැදගත්ම අමාත්‍යාංශ වෙච්ච මුදල් අමාත්‍යාංශ පිළිබඳ සාකච්ඡා කරද්දී මූලික අවධානය යොමු කරනවා රාජ්‍ය ආදායම එකතු කිරීමේ ආයතන පිළිබඳව පසුගිය දවසේ පාර්ලිමේන්තුවේ සභාගත කරපු රාජ්‍ය ගිණුම්කාරක සභාවේ අතුරු වාර්තාවත් ඉතා පැහැදිලිව කියනවා රාජ්‍ය ආදායමෙන් රේගු දෙපාර්තමේන්තුව 144ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 137ක් සුරාබදු දෙපාර්තමේන්තුව 107ක් ආදායම් එකතු කරන බව මම අවධාරණය කරන ඔබතුමාට එහි මේ විවාදය අපි තාම කරලා අවසන් නුණත් මේ රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිර්දේශවල ඉතා වැදගත් නිර්දේශයක් තියෙනවා රාජ්‍ය ගිණුම් කාර්ක සභාව අවධාරණය කරනවා සාධාරණ වෙළඳාමට අවශ්‍ය පහසුකම් සැලසීමට සහ නීති විරුද්ධී වෙළඳාම් වැඩපැවැත්වීම සඳහා රේගුව තුළ පළදා යවදානම් කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට එම පද්ධතිය විසින් දූෂිත නිලධාරීන් සහ දේශපාලන බලපෑම් ඇතුළු සියලු අංශවල අවදානම් විශ්ලේෂණය කොට පවතින මානව සම්පත් සහ අනිකුත් සම්පත් උපරිම ලෙස භාවිත කරමින් එම අවදානම් කළමනාකරණය කළ යුතුය කියලා. මෙතන මම වැදගත්ම දේ අවධාරණය කරන්නේ ගරු සභාපතිතුමනි දූෂිත නිලධාරීන් සහ දේශපාලන බලපෑම් පිළිබඳව. කොහෙටද රේගු දෙපාර්තමේන්තුවට සිද්ධ වෙන. නමුත් මේ දේශපාලන බලපෑම එන්න කොතනින්ද කියලා අපි මුලින්ම බලන්න ඕන. මේ දේශපාලන බලපෑම රේගු දෙපාර්තමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ අද වෙන කොතනින්වත් නෙමෙයි. ඉතා පැහැදිලි ලෙසම විශේෂභාර අමාත්‍යවරයා හැටියට මුදල් අමාත්‍යවරයාගේ මේ සභාවේ මීට කලිනුත් මේක සාකච්ඡා වුණා. අද රේගු දෙපාර්තමේන්තුවට වැඩිම දේශපාලන බලපෑම කරන්නේ කවුද? රේගු දෙපාර්තමේන්තුවට වැඩිම දේශපාලන බලපෑම කරලා ඒ රේගු දෙපාර්තමේන්තුවේ මුදල් අමාත්‍යංශයේ තින්න අවංක නිලධාරීන්ව නිර්වින්දනය කළා. ඔවුන් අකර්මණ්‍ය කරලා ඔවුන්ට තමයි රාජකාරිය හරියට කරන්න ඉෂ්ට කරන්නේ ඉඩ දෙන්නේ නැත්තේ වෙන කවුරුත් නෙමෙයි මුදල් අමාත්‍යවරයා. විශේෂභාර අමාත්‍යවරයා හැටියට මම ඒක අවධාරණය කරන එක උදාහරණකින් විතරයි. ඔබතුමා දන්නවා යම් කෙනෙක් යම් ව්‍යාපාරිකයෙක් විශාල පරිමාණයෙන් රටට භාණ්ඩ ගෙන්නන කෙනෙකුට ඒ භාණ්ඩ රඳවා ගන්න එකවර බදු ගෙවන්න බැරි නම් නිදහස් කරගන්න ප්‍රමාණයට බදු ගෙවන්න රේගු බදු ගෙවීම සඳහා ඌට පුළුවන් බොන්ඩ් එකක් පවත්වාගෙන යන්න. ප්‍රයිවට් බොන්ඩ් හවුස් එකක්. ඒක පෞද්ගලික එකක්. ව්‍යාපාරික කරනවා සාමාන්‍යයෙන් ඒ වගේ ප්‍රයිවට් බොන්ඩ් හවුස් පවත්වාගෙන යනවා. හැබැයි ඒ වගේම තමයි තවත් එකක් තියෙනවා ජෙනරල් වෙය බොන්ඩ් හවුස් කියන එක. ජෙනරල් බොන්ඩ් හවුස් එකක් තියෙන එක. ඒක මෙච්චර කාලයක් පවත්වාගෙන යන්නේ ජෙනරල් බොන්ඩ් වෙය හවුස් එකක් පවත්වාගෙන යන්නේ එක්ක වරාය අධිකාරිය. නැත්නම් ගුවන් තොටුපළ. ඔය ජෙනරල් බොන්ඩ් හවුස් එක තියෙන්නේ තමන්ගේ පුජ්‍යලිකව ගෙන්නන භාණ්ඩ තියාගන්න තැනක් නෙමෙයි. එතන වෙනත් අය වෙනුවෙන් දැන් වරායේ තියෙනවා ගරු සභාපතිතුමනි CSS 5 කියන එක. CSS 5 කියන බොන්ඩ් හවුස් එක තමයි වෙනත් අය ව්‍යාපාරික වෙනුවෙන් වරාය අධිකාරිය පවත්වාගෙන යන බොන්ඩ් හවුස් එක. හැබැයි දැන් මම සභාගත කරන ඔබතුමාට මෙන්න මේ ලිපිය SC project ASA Hasan Atar Hasan Superintendent of Custom එතුමා නිකුත් කරන මේ නිර්දේශය නිකුත් කරන SC අනිත් අංශවලට කස්ටම් එකේ. ඒක කියන්නේ මොකද්ද? Honorable Minister of Finance has granted approval for establishment of a general bonded warehouse to MS Global Transportation Logistics Private Limited නොම්මර 719 ලියනගේ මුල්ල සීදුව. මේ කවුද? මේ කවුද? කාටද මේ දීලා තියෙන්නේ? කාටද මේ දීලා තියෙන්නේ? ජෙනරල් වෙයාර්හවුස් එකක් මේක. ජෙනරල් බොන්ඩඩ් වෙයාර්හවුස් එකක්. ඒ කියන්නේ මොකද්ද? අද වරාය අධිකාරියේ තියෙන මං අහනවා වරාය අධිකාරියට කරන්න පුළුවන් දේ. එයාපෝට් එකට කරන්න පුළුවන් දේ. ඇමතිතුමාගේ කම්පැනි එකට කරන්න පුළුවන් දේ. මේක හරියට ගත්තොත් එම ගරු සභාපතිතුමනි මිනි හාබර් එකක් වගේ. මේක ඇවිල්ලා මිනි හාබර් එකක්. මිනි එයාපෝට් එකක්. ප්‍රයිවට් බොන්ඩ් හවුස් එකක් පවත්වාගෙන යන එක ව්‍යාපාරිකයෙක් ඒක අයිතියක්. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි තුම සීනි ගෙන්නන කෙනෙක් නම් තමන්ගේ සීනි ටික ඔක්කොටම එකවර කස්ටම් ඩියුටි ගෙවන්න බැරි නම් ඔව් වරින් වර මුදා ගන්න ප්‍රමාණයට කස්ටම් ඔෆිසර්ස්ලා ඉන්නවා. ඔවුන් බාරේ තියෙන බොන්ඩ් හවුස් එක තියෙනවා. හැබැයි මේක එහෙම නෙමෙයි. මේ දෙන්නේ කාටද? ජෙනරල් බොන්ඩ් හවුස් එකක්. ඒ කියන්නේ වෙයාර්හවුසින් වැඩ කරන ඒක ව්‍යාපාර කටයුතු බවට පත් කරගෙන යන කෙනෙකුට වරායට තියෙන අයිතිය එයාපෝට් එකට තියෙන අයිතිය දෙනවා ඇමතිවරයාගේ කම්පැනියට මම අහනවා නිලධාරින්ගේ දැන් නිලධාරින් කියන්න මේ ඉල්ලුම් පත්‍රය ආවට පස්සේ ලියනගේ මුල්‍ය සීදුවේ තියෙන මේ 719.17 ඇඩ්‍රස් එකට ගිහිල්ලා බැලුවද එතන ග්ලෝබල් ට්‍රාන්ස්පෝර්ටේෂන් ලොජිස්ටික් ප්‍රයිවට් ලිමිටඩ් කියලා ආයතනයක් තියෙනවද කියලා තියෙනවද එතන එහෙම එකක් ව්‍යාපාරිකල තියෙන සමාගම් රෙජිස්ටාරයට තියෙන නම මොකක්ද සමාගම් රෙජිස්ටාරයට තියෙන මේ නම නෙමෙයි සමාගම් රෙජිස්ටාරයට තියෙන ග්ලෝබල් ස්ටා ට්‍රාන්ස්පෝර්ට් ලංකා ලිමිටඩ් කියලා සමාගම් රෙජිස්ටාරයට තියෙන වෙන නමක් නේ ඇඩ්‍රස් එකේ මේ මම හොයලා බැලුවා ග්ලෝබල් ට්‍රාන්ස්පෝර්ටේෂන් ලොජිස්ටික් ප්‍රයිවට් ලිමිටඩ් කියන ඇඩ්‍රස් එක කොහෙද තියෙන්නේ ඒක ඇඩ්‍රස් එක තියෙන්නේ චර්ච් රෝඩ් ගපුර් බිල්ඩිම පස්වෙනි මහල ඔය සීදුවේ තියෙනගේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නේ කවුද සීදුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නවා රවි කරුණානායකයි එතුමාගේ නෝනයි මෙතන මේ ලොජිස්ටික් එකේ කවුද ඉන්නේ එතන රවි කරුණානායකගේ නම නැහැ එතන ඉන්න ඔයාගේ නෝනයි දුවයි මේක තමයි ඇත්ත නිලධාරීගේ වගකීමක් තමයි ගිහිල්ලා බලන එක මේ ඉල්ලන තැන කොතනද ඒක ඒ පවත්තගෙන යන පුළුවන් ඉඩ තියෙන තැනක්ද ඒකේ අයිතිකරුවන් කවුද ඊළඟට බරපතලම ප්‍රශ්නේ එක නෙමෙයි සභාපතිතුමනි බරපතලම ප්‍රශ්නේ ව්‍යාපාරිකයේ හැටියට මුදල් ඇමතිවරයාට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ බොන්ඩ් හවුස් එකෙන් තමන්ගේ බිරිඳගේ බොන්ඩ් හවුස් එකෙන් බාණ්ඩ නිකුත් කරන වෙලාවක අපි හිතමු මහා පරිමාණ බාණ්ඩ තොගයක් නිදාස් කරනවා එතන රඳවගෙන තියෙන ඒ බාණ්ඩ වලට අවශ්‍ය බදු වෙනස් කරන්න පුළුවන් නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ ඇයි මෙතන ගබඩා කරලා තියෙන්නේ අපි හිතමු සීනි කියලා මෙතන ගබඩා කරලා තියෙන්නේ ඉලෙක්ට්‍රික් උපකරණ කියලා මේ ඉලෙක්ට්‍රික් උපකරණ වලට කස්ටම් එක ඒ වෙලාවේ අය කරන බද්ද වෙනුවට නිදහස් කරන වෙලාවේදී නිදහස් කරන මොහොතේදී ගැසට් එකක් ගැහුවොත් එම බද්ද අඩු කරනවා කියලා ඊට පස්සේ මේ බොන්ඩ් හවුස් එකේ බදු ඒ අඩු ගන්නට ගෙවන්න පුළුවන් මෙහෙම දෙයක් සිද්ධ වුණා අපේ රටේ ඔබතුමාලා සීනි වලට පැනවුවා රුපියල් 30ක බද්දක් එකවරම ඒ බද්ද අඩු කරා 125ට ඒ 125 රුපියල් 30 බද්ද 125 අඩු කිරීමේ තීරණය ගන්න කවුද මුදල් අමාත්‍යවරයා විශේෂභාර අමාත්‍යවරයා හැටියට. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ විශේෂභාර අමාත්‍යවරයාටම දැන් එතුමාට කියලා කියන්න බෑ දැන් එතුමාගේ බිරිඳට එතුමාගේ දුවට ජෙනරල් බොන්වේ හවුස් එකක් තියෙනකොට මොකද වෙන්නේ? මොකද කරන්න පුළුවන්? බැරිද බදු අඩු කරලා සහනයක් දෙන්න? මොකද්ද මේ යහපාලනේ? අපි කියන්නේ ඇමතිවරයෙකුට ඔබතුමාලට ව්‍යාපාර කරන්න අයිතිය තියෙනවා. ඒක අපිට ගැළලුවක් නෑ. හැබැයි මෙතන conflict of interest නැද්ද කියන්නේ? මෙතන ලැබදියාවකින් ගැටුමක් නැද්ද කියන්නේ? ඇමතිවරයාම ලියනකොට ඇමතිවරයාම granted කියලා ඇමතිවරයාම approval එක දෙනකොට තමන්ගේ බිරිඳගේ warehouse එකක් දෙන්න. private bond house එකක් නම් කමක් නැහැ. මේක ලොකුම ගැටලුව තියෙන්නේ private bond house එකක් නෙමෙයි මේක. මේක general bond house එකක්. මේක ඕනත් ඕනෑම කෙනෙකුගේ ව්‍යාපාරික බැඳුම් තියාගෙන යන්න පුළුවන් general bonded warehouse එකක්. බරපතලයි මේක. ඉතාම බරපතලයි මේක වඩා බරපතල වෙන්නේ තමුන්නාන්සේලා මහලොකුවට බුදු සරණයි වගේ යහපාලන බෝඩ් එක දාගෙන ඉන්න හින්දා යහපාලන බෝඩ් එක දාගෙන මේ ව්‍යාපාර කරන එකයි බරපතලම දේ එන්න මම මේක අවධාරණය කරනවා විශේෂයෙන්ම කියලා වැඩක් නැහැ නමුත් සභාගත කරනවා මම මේ ලේඛනය ඊළඟට බරපතලම ප්‍රශ්නේ මේ අක්තර් හසන් කියන පුජ්‍යලයා මේ බැඳුම් කර ක්‍රියාවලියේ මේ බොන්ඩ් හවුස් එකේ හැමතැනම තමුන්නාන්සේලාට බැඳුම් කර තමයි තියෙන්නේ කොහේ ගත්තත් බැඳුම් කර මේකේ අවුරුදු 3ක් එක දිගට කඩයුතු කරනවා මේක එක දිගට අවුරුදු 3ක් මේ නිලධාරියා කටයුතු කරනවා මොන බදදෙමින්ද තියාගෙන ඉන්නේ මේ ක්‍රියාවලිය තමයි මේ කරගෙන යන්නේ මේක ඉතාමත් පැහැදිලි ලෙසම මුදල් අමාත්‍යවරයා තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා තියෙනවා තමන්ගේ බිරිඳට ජෙනරල් බොන්ඩ් හවුස් එකක් පවත්වාගෙන යන්නේ ව්‍යාපාර කරන අමුතුමල මෙතන ඉන්න ඕන තරම් අපි කියන්නේ නැවතත් අවධාරණය කරනවා පෞද්ගලික වෙහවුස් එකක් පෞද්ගලික බොන්ඩ් හවුස් එකක් තියෙන එක මේ ප්‍රශ්නේ වරායට තියෙන බලයක් මිනි හාබර් එකක් මිනි එයාපෝට් එකක් වගේ බොන්ඩ් හවුස් එකක් පවත්වාගෙන යන ඇමතිවරයාට මොන බලයක්ද ලැබුණේ කවුද මේක අනුමත කරේ දැන් ඔබතුමාලා හැම එකක්ම අනුමත කරන ආර්ථික කමිටුව මේකත් අනුමත කරාද අපි අහනවා ඔබතුමාලා හැම එකක්ම අනුමත කරන මොකද ආර්ථික කමිටුවට ගියාද මේක නෑ මේක ආර්ථික කමිටුවට ගත්තේ නෑ මේක ආර්ථික කමිටුවට ගියේ නෑ අපි අහනවා අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය මොකක්ද තමන්ගේ රටේ මුදල් අමාත්‍යවරයා තමන්ගේ බිරිඳගේ නමට වෙහවුස් එකක් ගන්න එකේ මලික් සමරවික්‍රම මහත්මයාගේ ස්ථාවරය මොකක්ද මේ කියන්නේ? කෝගොල්ලෝ හැම එකෙදිම ප්‍රතිපත්ති තීරණ ගන්න ආර්ථික කමිටුවේ ස්ථාවරය මොකක්ද? මේ වෙහවුස් එක ගන්න එක පිළිබඳව. මේක මේ පාර්ලිමේන්තුව අද කියන්න ඕන. මම කියන්නේ රවි කරුණානායක ඇමතිවරයා මේ කියන්නේ නැහැ. රවි කරුණානායක මුදල් ඇමතිවරයා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. පුළුවන් නම් මේ පාර්ලිමේන්තු විවාදය අවසන් වෙන්න කලින් අග්‍රාමාත්‍යවරයාට මම කියනවා රජයේ රජය වෙනුවෙන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලා. මොකෝ හාමුදුරන්ගේ මහල වැඩක් නැහැ නේ. නඩු හාමුදුරන්ගේ වඩු හාමුදුරන්ගේ හොරාගේ අම්මගෙන් පේන අහල වැඩක් නැහැ. එහෙනම් ඉඳ බිරිඳට වේ හවුස් එකක් දුන්නේ කොහොමද කියලා ඇමතිගෙන් අහල වැඩක් නැහැ. ඒකින්ද මම මේක අහන්නේ ආණ්ඩුවෙන් අහනවා. ආණ්ඩුවේ ප්‍රධානී හැටියට අග්‍රාමාත්‍යතුමා මේකට උත්තර දිය යුතුයි. ඊළඟට මම ඊළඟ කාරණාවට ගන්නවා ගරු සභාපතිතුමනි 2015 අවුරුද්දේ ඉඳලා 2015 අවුරුද්දේ විතරක් ප්‍රාඩෝ බෙන්ස් BMW Audi Discovery වගේ වාහන 2000කට වැඩිය තීරබදු වංචා කරලා ගෙනාවා. රේගු දෙපාර්තමේන්තු නිලධාරීන්ට බලය පවරලා තියෙනවා 2015 2010 දින 1019.1 ඇල ඉරක් තුන ගැසට් නිවේදනය යටතේ මේ විමර්ශනය කරන්නේ. ඒ විමර්ශනය අනුව ඔවුන් විමර්ශනය කරා. ඉතාම අඩු මුදලක් රේගුවට ගෙවලා තමයි මේ වාහන නිදහස් කරන්න තියෙන්නේ. ඊට පස්සේදී රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ජනවාරි 8 වෙනිදා මේ ප්‍රාඩෝ වාහන පිළිබඳ විමර්ශනය නතර කරන්න කියලා නියෝග කළා. විමර්ශනය කරපු නිලධාරීන් මාරු කළා. මම සභාගත කරන මේ මාරු කරපු ලිය කියවිලි රේගු අධිකාරි අබේ අරේවත්ත මහත්තයා රේගු අධිකාරි රේදු අධ්‍යක්ෂක සුභසිංහ මහත්තයා මාරු කළා. සේනානායක මහත්තයා මාරු කළා. පස්සේ වෙනස් කළා. වෘත්තීය සමිති විරෝධතාවයන් නිසා ඒ විතරක් නෙමෙයි දැනට නිලධාරීන් 5 දෙනෙක්ගේ මේ පිළිබඳ කට උතර අරගෙන තියෙනවා. කිසිම වරදක් කරපු බවට තාම අනාවරණය වෙලා නැහැ කිසිම නිලධාරියෙක්ගේ. ඒ විතරක් නෙමෙයි මම අවධාරණය කරනවා රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ උපදෙස් මත 2016-09-21 වෙනිදා රේගු අධ්‍යක්ෂක අතුකෝරල මහත්තයා තවත් ලිපියක් නිකුත් කරමින් කිව්වා වාහනවල වටිනාකම් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්න කියලා. මාස දෙකක් පුරාවට වාහන පිළිබඳව පවත්වපු රේගුවේ සියලුම විමර්ශන කටයුතු ඒ නිසා නවත්තලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අමාත්‍යතුමාත් එක්ක ගනුදෙනු කතා කරගෙන රුපියල් ලක්ෂ 16ට දෙකින් ගෙවලා මේ ඔක්කොම ප්‍රාඩෝ අරගෙන ගියා. අරග වඩා වැඩගත් දේ තමයි සභාපතිතුමනි අරගෙන ගිය පෙක පුජ්‍යලෙක් අරගෙන ගිය පෙක ව්‍යාපාරිකයෙක් තමන් ගෙවපු ලක්ෂ 16ක් ආය දෙන්නේ කියලා රේගුඩු විරුද්ධ නඩු කියලා තියෙනවා. 16ට බස්සගත්තා. 16ට බස්සගෙන ගෙනිච්චා. ගෙනිච්ච ඒ ලක්ෂ 16ක් තියලලා එක නිලධාරියෙක් දැන් එක ව්‍යාපාරිකයෙක් නඩු පවරලා තියෙනවා. ඊට පස්සේදී රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නීතිපතිවරයා හමු වෙලා කියලා තියෙනවා මොකද්ද? ලක්ෂ 16 ගාන ගත්ත විදිහත් වැරදි. ඒක නිසා ඒකත් ගෙවිය යුතුයි කියලා. ලක්ෂ 16 ගානක ගත්ත අය කරපු නිසා ඒකත් වැරදි. ඒකත් ආයෙ ගෙවන්න ඕන කියලා. දැන් මේකේ වැඩේ තියෙන්නේ මේකයි. රේගු අධ්‍යක්ෂකවරයාට අපි කියන්නේ සාමාන්‍යයෙන් රේගු ආදායම් අය කැමි කියලා. දැන් මේ රේගු අධ්‍යක්ෂකවරයා රේගු ආදායම් අය කැමි නෙමෙයි විය කැමි. මෙයා මේකේ ආදායම එකතු කරන කෙනා නෙමෙයි. ආදායම ගෙවන කෙනා. ආදායම රේගුවෙන් ව්‍යාපාරිකින්ද ගෙවන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඉතාම පැහැදිලිව මේ පිළිබඳව අපේ අනුරචා නායක මන්ත්‍රීතුමා අවස්ථා දෙකක් මේ පාර්ලිමේන්තුවේ කතා කළා. අභියෝග කළා. මුදල් ඇමතිවරයා ඇවිල්ලා කිව්වා മന്ത്രി වරප්‍රසාද යාරද මේ කතා කරන්නේ එළියට ගිහිල්ලා කියන්න කියලා නඩු දානවා කියලා. අනුරචා නායක මන්ත්‍රීතුමා එළියට ගිහිල්ලා පාරදී කිව්වා විවෘත වේදිකාවේ කිව්වා රැස්වීමල කිව්වා නඩු දැම්මද? අපි අභියෝග කරනවා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද යාරද නෙමෙයි කියන්නේ මේ ඇත්ත. එළියට ගිහිල්ලා අපිට කියන්න පුළුවන් ඇත්ත. අතුලත් කියන්න පුළුවන් ඇත්ත. පුළුවන් නම් නඩු දාන්න. පුළුවන් නම් නඩු දාන්න. මේවා පණ ගහන ඇත්ත. මේවා සභාගත කරනවා. ඒ නිසා ඉතා පැහැදිලිව මම 얘ගෙන අවධාරණය කරමින් ඊළඟට ඔබතුමාලගේ මම අවධානය යොමු කරනවා ගරු සභාපතිතුමනි කෙටි වේලාව යටතේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරීන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද තක්සේරු දෙපාර්තමේන්තුවේ අද ඉන්නේ තක්සේරු නිලධාරීන් ඔක්කොම සහකාර තක්සේරු නිලධාරීන් ඉන්නේ 360යි ලංකාවටම. ඒ වගේම දිස්ත්‍රික් තක්සේරු නිලධාරීන් ඉන්නේ 60 දෙනයි. මේ 360යි 60 දෙනා තමයි ලංකාවේ සියලුම වරිපණම් තක්සේරු කරන්නේ. ව්‍යාපාර වරිපණම් තක්සේරු කරන්නේ. ඒක නිසා එයාට ඒ කඩවුත හරියට කරන්න බලයක් නැහැ, ශක්තියක් නැහැ. විශේෂයෙන් මේ 2007 සේවා ව්‍යවස්ථාව අලුත් කරා. ඒ සේවා ව්‍යවස්ථාව යටතේ සහකාර තක්සේරු නිලධාරීන්ව අකර්මණ්‍ය කළා තියෙනවා. සහකාර තක්සේරු නිලධාරීන්ට තක්සේරු බලය දෙන්නේ නැහැ. ඒ නිසා වෙලා තියෙන ප්‍රශ්නේ මොකක්ද? සමහර වරිපණම් තක්සේරු කරන්නේ අවුරුදු 15කට සැරයක්. එතකොට එකපාර තක්සේරු වාර්තාවක් ආවම සාමාන්‍ය මිනිස්සු අසරණ වෙනවා. ව්‍යාපාරිකයෝ අසරණ වෙනවා. සාමාන්‍ය මිනිස්සු ගෙවල් දොරවල් අලුත් වැඩියා කරලා තියෙන අය අසරණ වෙනවා. තට්ටු දෙකේ ගෙවල් තියෙන අය අසරණ වෙනවා. එකපාර අවුරුදු 5කට 10කට වරිපණම් තක්සේරු ආවට පස්සේ. හැබැයි මේ තක්සේරු ක්‍රියාවලිය යාවත්කාලීන කරන බැරි නිසා රජයට ආදායමක් ලැබෙන්නේ නැහැ. රජය ආදායම නැති වෙලා තියෙනවා. ඉතින් අපි ඔබතුමාගේ අවධාරණය කරනවා විශේෂයෙන්ම මුදල් ඇමතිවරයා මේවා කරයි දන්නේ නැහැ. නමුත් ලේකම්තුමාගේ හැරි අවධානය යොමු කරනවා මෙන්න මේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සේවා ව්‍යවස්ථාව දැන් මේ අසමාන විදිහට හදලා තියෙන සේවා ව්‍යවස්ථාව යලි සකස් කරලා තක්සේරු නිලධාරීන් අඩි ප්‍රමාණයක් බදවගෙන රජයට ගිලිහෙන යන ආදායමත් එකතු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් මේක අපි යෝජනා කරන්නේ ඒ කඩේ උත කරන්න කියලා. ඊළඟට මම අවධාරණය කරනවා විශේෂයෙන්ම සභාගත කරනවා ගරු සභාපතිතුමනි සමස්ත ලංකා ස්වර්ණාභරණ ව්‍යාපාරිකින් ගිහා උගස්කරුවන්ගේ සංගමය අපට ඉදිරිපත් කළ තියෙන ඉල්ලීමක් මේ ඉල්ලීමේ තියෙනවා මේ අයවැය යෝජනාවක් තියෙනවා ගෙන්නන රටින් රටේ ආනයනය කරන රත්තරන් වලට 15% වැට් බද්ද පනවන්න කියලා අතරම රත්තරන් කර්මාන්ත ඉන්නේ රත්තරන් මිනිසුනාට රත්තරන් බලයක් තියන අය නෙමෙයි කඩුවැල ඉන්නවා මහරගම ඉන්නවා ඔබතුමාගේ නුවර දිස්ත්‍රික්කයේ ඉන්න විශාල ප්‍රමාණයක් එයාට අමුද්‍රව්‍යයක් හැටියට තමයි මේ රත්තරන් ගෙන්නන්නේ ඒකට 15% වැට් බද්ද පනවනවා කියන්නේ ලොකු ගාණක් මෙයා මේක සම්බන්ධයෙන් සාකච්ඡා කළා ඇවිල්ලා ඔබතුමාලත් එක්ක අවසාන එකක් උඩා මොකද්ද වෙන එකඟතාවයකට අය විවාද අතරදී මුදල් අමාත්‍යවරයා එකඟතාවය එක්කුවා පාර්ලිමේන්තුවට වාර්ෂික පිරිවැටුම් බද්ද වාර්ෂික පිරිවැටුම මිලියන 100ට හෝ අඩුවන විට වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් 105ක් බවට පත් කරනවා කියන. ඉතින් ඇත්තටම පිරිවැටුම 100 වුණාට වාර්ෂික බලපත්‍රය 105 කියන එක වැඩි. මිලියන 100 වුණාට ඒක බලපත්‍රය 105 කියන එක මාසයකට 41000ක් විතර එයාට ගෙවන්න සිද්ධ වෙනවා වාර්ෂික බලපත්‍ර ගාස්තුවට. මාසයකට 41000ක් විතර ව්‍යාපාරෙන් ආණ්ඩුවට ගෙවන්න වෙනවා. මේක තමයි බරපතල තත්ත්වය මේ පිළිබඳව යලි සලකා බලලා ඔවුන්ට සහනයක් ලබා දෙන්න කියලා මම ඉල්ලා හිටනවා. ඊළඟට ඒ වගේම ඔබතුමාගේ විශේෂ අවධානයට යොමු කරන ගරු සභාපතිතුමනි මේ අයවැය කතාවේ 77 වෙනි පිටුවේ 460 යෝජනාව තියෙන්නේ මෙතෙක් අනුගමනය කරමින් තියෙන බදු අය කිරීමේ ක්‍රියාවලියේ එස්වැට් කියන ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන්න. එතකොට මේ එස්වැට් කියන ක්‍රමය ආවේ කොහොමද? මම ඒක මම ඉදිරිපත් කරන මේ වාක්‍ය එස්වැට් ක්‍රමයේ සරල බදු ක්‍රමයක් ලෙස හැඳින්වීම අසීරුය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ ස්වයංක්‍රීය පද්ධතියක් ස්ථාපිත කිරීම සමග වැට් බදු පරිපාලන කටයුතු එම තාක්ෂණික ක්‍රමවේදය මගින් කාර්යක්ෂමව හා සුමටව සිදුවන බැවින් එස්වැට් ක්‍රමයේ තවදුරටත් පවත්වාගෙන යාම අවශ්‍යතාවයක් මතු නොවේ. එම නිසා එය ඉවත් කිරීමට මම යෝජනා කරනවා කියලා. නමුත් මේ එස්වැට් කියන ක්‍රමයේ ආවේ වැට් ක්‍රියාවලිය ඇතුලේ තිබිච්ච අරුමුදේට උත්තරයක් හැටියට.
ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා
මම හිතනවා. මේ විනාඩි දෙක අවසන් කරනවා. මේ අවුරුදු 3කට කලින් මේ එස්වැට් කියන ක්‍රමයේ හඳුන්වා දුන්නේ වැට් වංචාව නොරක්වන්න. අතනම වැට් වලදී වෙච්ච දේ තමයි වැට් ගෙව්වට පස්සේ වැට් රිෆන්ඩ් කරන තුරු ඒක ව්‍යාපාරිකින්ට කාරක ප්‍රාග්ධනයක් හැටියට යොදවන්න සිද්ධ වෙනවා. ඒ කියන පුජ්‍යලයාගෙන් B කියන පුජ්‍යලයාට ඇනෝමත් දුන්නාට පස්සේ B කියන පුජ්‍යලයා ඒකට වැට් ගෙවනකොට ඒ ඇනෝම සම්පූර්ණ කළ ක්‍රියාවලිය ඉවරුනාට පස්සේ තමයි ඔහුට රිෆන්ඩ් එක ලැබෙන්නේ. ඒ වනතුරු ව්‍යාපාරිකින්ගේ විශේෂයෙන් අපනයන කරුවන්ගේ විශාල මුදලක් ඒ වෙනුවෙන් හිර කළා වුණ ස්ථිතියක් සිද්ධ වුණා. හැබැයි මේ එස්වැට් කියන ක්‍රමය හඳුන්වා දුන්නාට පස්සේ ඒ හිර කරන මුදල වෙනුවට ඒ ක්‍රියාවලිය දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන වවුචරයකට මාරු වුණා. වවුචරයක් විතරයි වුණ හරහා වුව මාරුනේ. ඒ නිසා ඔවුන්ට ඒ සඳහා අමතර කාරක ප්‍රාග්ධනයක් අපනයන කරුවන්ට අවශ්‍ය වුණේ නැහැ. ඒක සරල ක්‍රමයක්, පහසු ක්‍රමයක්, වංචා සිද්ධ නොවන ක්‍රමයක්, වංචා අවම කරපු ක්‍රමයක්. මේ එස්වැට් ක්‍රමය අහෝසි කරන්න කියලා කවුරුවක්වත් කිව්වේ නැහැ. මං අහන ඔබතුමාලගෙන් වාණිජ මණ්ඩලයක් යෝජනා කරාද ඔබතුමාලට? තරුණ ව්‍යවසායකින්ගේ සංගමය යෝජනා කරාද ඔබතුමාලට? අපනයනකරුවන්ගේ සංගමය යෝජනා කරාද ඔබතුමාලට? මේ එස්වැට් ක්‍රමය මහා අපරාධයක් වෙනවා. මේකෙන් මූල්‍ය වංචා සිද්ධ වෙනවා. මේකෙන් රජයට ආදායමක් එන්නේ නැහැ. මේකෙන් වැට් බදු වංචා සිද්ධ වෙනවා. ඒකින්ද මේක නවත්තන්න කියලා නෑ කවුරක් කිව්වේ නෑ. දැන් අපට තියෙන ක්‍රමේ ප්‍රශ්නේ තමයි අලුත් ක්‍රමයකුත් නෑ. ඔබතුමාලා කියන අලුත් ක්‍රමයක් ඇවිල්ලත් නෑ. එහෙම තියෙද්දි අයවැය යෝජනාවක් හැටියට මේ එස්වැට් ක්‍රමය නවත්තන්න යෝජනා කළේ කවුද? මොකද ඔබතුමාලා හරි අපූර්වට පහුගිය දවස්වල දිගටම දැන්වීම් පළ කරා මේ අයවැය හදන්න මහජන අදහස් විමසුවා කියලා. ව්‍යාපාරිකින්ගේ අදහස් විමසුවා කියලා. ව්‍යවසායකින්ගේ අදහස් විමසුවා කියලා. කොහෙද මේ අයවැය ඒවා තියෙන්නේ? අපි මාසයක් විවාද කළා. සමෘද්ධි අමාත්‍යතුමා කියනවා ජනවිසුර කියලා සමෘද්ධිය නම වෙනස් කරන්න මම යෝජනා කරේ නැහැ කියලා. කර්මාන්ත අමාත්‍යතුමා රිචාඩ් බදුරුදීන් අමාත්‍යතුමා කියනවා මන්තායි සෝල්ට් එක විකුණන්න මම යෝජනා කරේ නැහැ කියලා. අපි ඇහුවා ලැයිස්තුගත කරන්නවත් යෝජනා කරාද කියලා. නෑ ලැයිස්තුගත කරන්නෙත් නෑ කියනවා. හම්බන්තොට සෝල්ට් එක විකුණන්න අපි යෝජනා කරේ නැහැ කියනවා. හර්ෂෙත් සිල්වා නියෝජ්‍ය අමාත්‍යතුමා ඊයේ කියනවා මේ සභාවේදී ඔබතුමා රිස්තුදිය කිව්වට අන්තර්ජාල ගාස්තු මිල අඩු කරන්න ඕන කියලා. අඩු කරන්න ඕන කියලා. ඒක ඇත්ත. ඉතින් ඔබතුමාලා කියන්නේ අඩු කරන්න මේක දෙන්නේ වැඩි කරන්න. මන්තායි සෝල්ට් එක විකුණන්න. ඉතින් මහජන අදහස් තියා අඩු කරන ඇමතිවරුන්ගේ අදහස් වලට ඇහුම් ගන් දීලා තියනවාද?
මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්යි.
මං කියන්නේ කවුද මේව හැදුවේ? මේ අයවැයේ අවසාන දවසේ මට ඔප්පු වෙලා තියෙන්නේ මොකද්ද? මහජනතාවගේ අදහස් වලට කියලා ඔබතුමාලා දැන්වීම් පළ කරාට මහජන අදහස් වලින් තියා අඩු තරමේ විෂය භාර ඇමතිවරුන්ගේ අදහස් වලින්වත් අවංක නියදාරින්ගේ අදහස් වලින්වත් නෙමෙයි මේ අයවැය හදලා තියෙන්නේ.
හොඳයි ඔබතුමා කාලය අවසානයි.
මේ කරුණු පිළිබඳ අවධාරණය යොමු කරමින් මේ අයවැයෙන් ජනතාවට සහන නැති අයවැයට අපේ විරෝධය පළ කරමින් මගේ අදහස් දෙකක් ඉමාසන් කරනවා.
මිසූති ගරු නිමන් සිරිපාල සිල්වා ඇමතිතුමා. Baik. Garu amatuma inne. Garu Ranjit Soysa mantrituma.
Garu Karyasabha sabhapathumani Sunil handunnetti garu mantuma visin etumage karunu dakwimeedi likhita sakshi samaga me sabhave pradhana pele amathiwarayekuta chodana kara mudal amathumata. E sambandhawa likhita e sambandha prakashayak parliamentu mantrivarayekata apita aithiyak tiyenawa. අපි ගල් සභානායක තුමාගේ ඒ සම්බන්ධයෙන් පිළිතුරු
නෑ නෑ ඔහුගේ 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 පොයින්ට් ඔෆ් ඕඩර් එක විවාදයට අදාළයි ගරු සභානායක තුමාටත් ගරු රවි කරුණානායක මහත්මයා උත්තර දෙන්න තියෙනවා මම හිතන්නේ අවස්ථාවේදී පිළිතුරු දෙන්න පුළුවන් ඔබතුමා දැන් උත්තර දෙනවද
නෑ උත්තර දෙයි
හොඳයි
දලමතුමා උත්තර දෙයි බය වෙන්න එපා එතුමා එතුමා කාරුගෙන් වාඩි වුණා
හොඳයි ගරු නිමල් සිරිපාල මහත්මයා සභානායක තුමා
Downman, daddy fool. Mudalla me tuva paya katha karne vai. Okoor uttar dena hote. Katha va dena, katha va dena. Aha ke inno TV ke paya ni pa okoor uttar de. TV ke aha ke inno okoor uttar de paya ni pa.
Unda istuti sabana ke tuva garu me tuva katha batanga.
Mula asana ruda sabape tumani. Ada ayvay vivade avasan dini di. Vachan swal paya katha kri mata vastha vaklebi me gana. Mama satu tu benua. Isyese emma Sri Lanka nidahas pakshe menteri warung ganana wakma memas hammuti raje metiya meti kang baragatte tamange paud galiku woman awan sadhanuwe. Sri Lanka nidahas pakshe madhya makara kesabab vidhaya kesabab samas Lanka kara kesabab kiena me sabah tunema eka matika ekangatte mata. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කරන ලද ආරාධනය අනුව අපි සම්මුති ආණ්ඩුවේ නැති ඇමතිකම් ලබා ගත්තා. එතකොට ඒ වගේම අපි එක්සත් ජාතික පක්ෂයේ රජයකට එකතු වුණා නෙවෙයි. මේ රජය එක්සත් ජාතික පක්ෂෙත් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් නෙවෙයි මේක සම්මුති ආණ්ඩුවක්. ඉතින් ඒ නිසා මේ කාරණය මම පළමුවෙන්ම පැහැදිලි කිරීම මගේ යුතුකමක් හැටියට මම සලකනවා. ඊළඟට දෙවෙනි කාරණේ තමයි Enisa, apat Sri Lanka nidahas pakshe sielu pratipatti me rajye tulin kriyatmakan berwenat pulua. Namut yam pramanek apay janata apat sahana salasadena yuge avashyata ave anuwa rata idiriyata geniyamata rata arajika tattwayakata pat novima sandaha vyavasthamaya vyavasthawa tula අපට කල යුතු යුතුකම් හා වගකීම් අපි ඉෂ්ට කළා දීලා තියෙනවා. ඒ වගේම අපේ පක්ෂේ නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ පක්ෂේ අනිත් මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ ඉඳලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න විවේචනය කරන්න ඕනනම් විරුද්ධව ඡන්දය දෙන්න ගිය සැරේ අයවැය විවාදයේදීත් අපි එවැනි ක්‍රමයක් අපි සලස්සලා දුන්නා. ඒ නිසා මොකද යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අපට විවේචනය අවශ්‍යයි. ඒ නිසා අපි කණ්ඩායමක් රජයේ මැතිඇමතිකම් ගත්තා කියලා විපක්ෂයේ මගින් කළ යුතු විවේචනය කිරීමේ අවස්ථාව අපි සලසලා දීලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ රජය ඒ කරනු ලබන විවේචන ඒ යම් යම් කාරණා පිළිබඳව කරන ඉදිරිපත් කිරීම සැලකිල්ලට අරගෙන ඒ කටයුතු කිරීම තමයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් ඒ වගකීමත් අද ඉෂ්ට වෙන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා අපි ඒව ගැන උරණ වෙන්නේ නැහැ. හැබැයි සාධාරණ විවේචනය පිළිබඳව කරුණු සහිත විවේචනය පිළිබඳව මේ රජය සැලකිල්ලට අරගෙන ඒ වැඩ කටයුත්ත ඉෂ්ට කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම විමල් වීරවංශ අපේ මන්ත්‍රීතුමා කියනවා අපිට මේ ආණ්ඩුවෙන් එළියට එන්නලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළිබඳව තීරණයක් දෙන්න එතුමාට අයිතියක් නැහැ. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසි කලට නිසි වේලාවට නිසි තීන්දුව ගන්නා පක්ෂයක්. ඒක මම ඊටාම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට තීරණය කරොත් මේ ඉන්න ඔක්කොම ආණ්ඩුවෙන් එළියට එන්න ඕන කියලා එදාට අපි එළියට එනවා. ඉන්න ඕන කියලා කිව්වොත් ඉන්නවා. මොකද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න තීරණ වලින් තමයි අපි බැඳිලා තියෙන්නේ. ඒ වගේම දරු සභාපතිතුමනි මම මුදල් ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ගමනාගමන ක්ෂේත්‍රය පිළිබඳව එතුමා ඊටාම සානුකම්පිකව ඊටාම ඕනෑකමින් මං ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව සලකලා බලලා අද ලංකා ගමනාගමන මණ්ඩලයේ වස්තු වණ්ඩ මාසයකට මිලියන 1300ක් අපිට සහනාධාරයක් වශයෙන් ලබා දෙනවා. මිලියන 1300ක්. එහෙම නැත්නම් අපිට පඩි ගෙවන්න හම්බ වෙන්නේ නැහැ. අපිට EPF ගෙවන්න හම්බ වෙන්නේ නැහැ. ETF ගෙවන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එතුමා ඒක දුන පමණක් නෙවෙයි. අපේ ආණ්ඩුවේ මම හිටපු ආණ්ඩුවෙනුත් වෙච්ච අඩුපාඩුකම් තිබුණා. බිලියන 12ක් තිබුණා. EPF ETF ගෙවන්නේ නැතුව. ඊළඟට ණය මුදල් ගෙවන්නේ නැතුව තිබුණා.
දරු ඇමතුමා කේරිය මන්ත්‍රීතුමාට අවස්ථාව දෙනවද?
කම්පන්සේෂන් ගෙවපු ඒවා VRS එකෙන් දවස් 30කින් ගෙවලා තියෙනවා කියලා දැන් දවස් 10ක් ගිහලා තාම මධ්‍යම පළාතේ කිසි කෙනෙකුට ලැබිලා නැහැ ඔබතුමාගේ දැනගෙන.
නෑ බොහොම ස්තුතියි.
මේ වෙනකොට කම්පන්සේෂන් බිලියන 3.5ක් ගෙවලා තියෙනවා. දැන් මේ ටිකේ තවත් 1500කට ගෙවාගෙන යනවා. ඉතින් ඒක හරි කරපු එක ගැන කොච්චර ලොකු දෙයක්ද බලන්න. අපේ ආණ්ඩුව මම හිටපු ආණ්ඩුවෙන් බැරි වුණා. අපිට EPF එක ගෙවන්න, ETF එක ගෙවන්න. නමුත් අපි ඒවා ඔක්කොම දැන් ගෙවලා සියලුම EPF ETF නඩු ඔක්කොම 1800 ගාණක් ගෙවලා ඉවර කරා. මුදල් අමාත්‍යාංශයට මම ස්තුතිවන්ත වෙනවා. මගේ ඉල්ලීම අනුව එතුමාලා මේ මුදල් ලබා දුන්න අගමැතිතුමාට උදව් කරා. ජනාධිපතිතුමා උදව් කරා. මුදල් ඇමතිතුමා උදව් කරා. ඒ නිසා 39,000ක් වූ ලංගම සේවකයින්ගේ ඒ අයිතිවාසිකම තහවුරු කළ දෙන්නට පුළුවන් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මේ ආණ්ඩුවට ඇවිල්ලා එකතු වුණු නිසා, අපි ඒ බලපෑම ඇති කරපු නිසා. ඉතින් ඒ නිසා මම කියන්නට කැමති ඒ අංශයෙන් අපි ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. අපේ වෘත්තීය සමිති සමාජිකයන්ට සිදුවෙච්ච අසාධාරණයන් 90%ක් පමණ නිවැරදි කිරීමට පුළුවන් වෙලා තිබෙනවා. ඒ වගේම දුම්රිය ක්ෂේත්‍රයේ ඒ වගේමයි. දුම්රිය ක්ෂේත්‍රයේ අපේ වෘත්තීය සමිති සමාජිකයන් දැන් ඉතා හොඳින් අනිකුත් වෘත්තීය සමිති සමග ඒකාබද්ධ වෙලා අපේ දුම්රිය සේවය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු කරන බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම අපි මේ රටේ තියෙන මේ ආර්ථික ප්‍රශ්නය පිළිබඳව ගත්තොත් එහෙම මොන ආණ්ඩුවක් ආවත් අපිට සිදුවෙනවා අපේ අය සහ වැය අතර විතර විශාල පරතරයක් තියෙන බව අපි දන්නවා. එහෙමනම් මේ පරතරය පුරවා ගැනීම සඳහා ඒ වගේම අපි දන්නවා අප රජයෙන් ගත්ත ණය මුදල් වල ග්‍රේස් පීරියඩ් එක දැන් ඉවර වෙලා ඉවරයි. ග්‍රේස් පීරියඩ් එක තියෙන කාලේ අපිට ණය වාරික ගෙවන්න සිදු වුණේ නැහැ. නමුත් දැන් ග්‍රේස් පීරියඩ් එක ඉවර වෙලා තියෙන නිසා ඒ ණය වාරික ගෙවන්න වෙලා තිබෙනවා. අපි කරන ලද සමහර ආයෝජන පිළිබඳව යම් යම් ප්‍රශ්න හා ගැටලු ඇවිල්ලා තියෙනවා. මගේ අමාත්‍යංශයට දෙන මත්තල ගුවන්තොටුපළ ගත්තොත් එහෙම එක්සත් ජනපද ඩොලර් බිලියන 252ක් වියදම් කළා තියෙනවා. එතන 574ක් සේවකයෝ අපේ ඉන්නවා. ගුවන් යාන දෙකයි එන්නේ. මම පුළුවන් තරම් බැලුවා ගුවන් යාන ගේන්න. නමුත් කවුරුත් එතෙන්ට කැමති නැහැ. මොකද ගුවන් යාන වලින් බැහැලා ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. අවශ්‍ය අනිකුත් යටිතල පහසුකම් අපි සකස් කළා නැහැ. ඒවා සකස් කරන්න තව කාලයක් ගත වෙනවා. එහෙමනම් අපි ඒ එවැනි ව්‍යාපෘතීන් සඳහා අපි ඒවා රටට ආදායම් ලබා දෙන ව්‍යාපෘතීන් බවට පත් කිරීම සඳහා අපි අවශ්‍ය කටයුතු දැන් කරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි මේ ගැන අලුතෙන් හිතන්න ඕනේ. අපෙන් අතින් යම් වැරදි වුණා නම් අපි ආර්ථික වශයෙන් අපි ලබාගත් මුදල් වලින් ඒ ලැබෙන ආයෝජනයන් තුලින් අපිට ආදායම් නොලැබුණා නම් අපිට සිදුවෙන්නේ තව තවත් ණය අරගෙන ණය ගෙවන එක විතරයි. කිසිම රටක් ගත්ත ණය නොගෙවා ඉන්න දෙන්නේ නැහැ. චීනය වුණත් එහෙමයි.
ඇමතුමා ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා.
වෙනත් රටවලුත් එහෙමයි. ඒ නිසා මේ යථාර්ථය අපි තෝරා ගන්න ඕනේ. අනිත් එක අපේ රජයේ කාලෙත් අපි හැම වෙලාවෙම අපේ මුදල් ඇමතුවරු කිව්වේ අපි විදේශ ආයෝජන ආකර්ෂණය කර ගන්න ඕනේ කියලා. විදේශ ආයෝජන ආකර්ෂණය කරගත් තමයි මේ රට ඉදිරියට යන්න පුළුවන් කියලා. ඉතින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා අපි වැඩ කටයුතු රාශියක් කරලා තියෙනවා මේ රජෙන්. නමුත් තවමත් විදේශ ආයෝජන එන්නේ නැහැ. එනවා මදි. අපි ඒක වැඩි කරගන්න ඕනි. ඉතින් එහෙමනම් දැන් එnde ඉස්සෙල්ලා මේ දරුවා උපදින්න ඉස්සෙල්ලා දැනකත් බලන්න හදනවා, නම් තියන්න හදනවා. එහෙම කරන්න බෑ. ඒ නිසා අපි බලමු විදේශ ආයෝජනයේ ආකාරය. ඒ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කැබිනට් මණ්ඩලය තුල සාකච්ඡා කරලා තියෙනවා. එදා පෝට් සිටි එක දීලා තිබුණේ සම්පූර්ණයෙන්ම අවුට්ලයිට් සේල් එකක් හැටියට ඒ ඉඩම්. නමුත් මේ රජෙන් ඒක වෙනස් කරලා ඒක ලීස් එකක් බවට පත් කරා. ඉතින් මේ වගේ ධනාත්මක සින්නක් කර දීලා තිබුණු දේ ඉතින් ඒවත් අපි කල්පනා කරමුකෝ. ඒතකොට ඒ ආණ්ඩුවේ සින්නක් කර දෙනකොට හොඳයි, මේ ආණ්ඩුවෙන් බද්දට දෙනකොට නරක වෙන්න බෑනේ. ඊට වැඩිය හොඳයිනේ. අපට නොදීම ඉන්න පුළුවන් නම් ඊටත් වඩා හොඳයි. නොදීම ඉන්න පුළුවන් නම් ඊටත් වඩා හොඳයි. නමුත් ආයෝජනත් ඕන නම් විදේශ විනිමයත් ඕන නම් අපි ණය වෙලා තියෙනවා නම් ඒවායින් ගොඩවීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒක නිසා මේ සම්මුති ආණ්ඩුවක ඉන්නවා කියන්නේ හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. මොකද අපේ අපි එකට ආණ්ඩු කරන අතරම මැතිවරණවලදී අපිට කවදාවත් අපි එක්සත් ජාතික පක්ෂයක එකට එන්නේ නැති බව කියන්න කැමති. එදාට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය රැකගනිමින් අපි එදාට එක්සත් ජාතික පක්ෂයත් එක්ක සටන් කරනවා. ඉතින් ඒ නිසා මේ ස්ථාවරය පැහැදිලි කර දීම මගේ යුතුකමක් හැටියට මම සැලකුවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයටත් අයිතිය තියෙනවා. අපිත් එක්ක රජයේකට වැඩ කරනවා. ඒ කට ඉදිරියට ගෙන යා මේ ආර්ථික වැඩ පිළිවෙල අපි කරගෙන යනවා. නමුත් දේශපාලන වශයෙන් අපේ මතවාද තියෙනවා. අපේ වෙනස්කම් තියෙනවා. දැන් පක්ෂය ඇතුළේ තියෙනවා නේද වෙනස්කම්? මතවාද නොයෙකුත් දේවල් තියෙනවානේ. ඉතින් ඒ නිසා ඒ ආකාරයට තමයි මේ වැඩ කටයුතු කරන්නේ. මේක අපිට නුහුරු දෙයක්. මෙවැනි සම්මුතවාදී ආණ්ඩුවක් මීට පෙර බිහි වෙලා නැහැ. ඉතිහාසයේ පළවෙනි වතාවට බිහි වෙලා තියෙන්නේ ඒ නුහුරු දේ පිළිබඳව විවිධ මත විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් මේව බලන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකත්වය හා රටේ ඉදිරි ගමන පිළිබඳව කල්පනා කරලා තමයි අපි මේ රජයට බැඳුනේ.
බොහොම ස්තුතියි අමතුමා. ඔනරබල් යෝගේශ්වරන්, you have 5 minutes.
கௌரவே தலைமைதாங்கம் உறுப்பினர் அவர்களே, யுத்தத்தாலும் இடம்பெயர்வாலும் சொல்லவண்ணா துன்பத்தை அனுபவித்த வடக்கு கிழக்கு பகுதியின் ஒரு சாரார் இன்னமும் மீட்சி பெற முடியாமல் தத்தளித்துக் கொண்டிருக்கும் நிலையில் தமிழ் சமூகத்தை மேலும் சீரழிக்கும் மதுபான பாவனை வடக்கு கிழக்கில் உள்ள இளைஞர்களிடையே என்றும் இல்லாத அளவிற்கு மோசமாக அதிகரித்திருப்பதாக இப்போது தகவல்கள் வெளியாகியிருக்கின்றன. யுத்தம் முடிவடைந்த பின்னர் 2014 மட்டும் யாழ் மாவட்டத்தில் 47,67,243 லிட்டர் பியரும் 24,15,234 லிட்டர் சாராயமும் அருந்தப்பட்டிருப்பதாகவும் 2009 பின்னர் மதுபானப்பாவனை சுமார் 4 மடங்காக அதிகரித்திருப்பதாகவும் மதுவரி திணைக்களத்தின் புள்ளி விவரங்கள் மேற்கோள் காட்டி யாழ் வணிகர் கழகம் தெரிவித்திருக்கின்றது. இதேபோன்றுதான் கிழக்கு மாகாணத்திலும் மதுசார பாவனை மிகவும் கூடுதலாக அதிகரிக்கப்பட்டிருக்கின்றது. கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று மட்டக்களப்பு மாவட்டத்தில் மதுபான பாவனையில் நாங்கள் முன்னிக்கின்ற நிலைமை காணப்படுகிறது. எமது நாட்டின் கௌரவ ஜனாதிபதி கூட போதைப்பொருள் பாவனையில் யாழ்ப்பாணம் நுவரெலியா மட்டக்களப்பு முன்னிலையில் இருப்பதாக கூறி கவலை தெரிவித்திருக்கின்றார். ஆனால் மட்டக்களப்பு மாவட்டத்தில் யுத்த காலத்தின் பின் பாரிய மதுபான சாலைகள் அதிகரித்திருக்கின்றன. அதாவது 2009-5-19 அன்று யுத்தம் முடியும் வரை 48 மதுபான சாலைகள் இருந்ததாகவும், 2010 ஒரு மதுபான சாலையும், 2011 2 மதுபான சாலையும், 2012 2 மதுபான சாலையும், 2013 3 மதுபான சாலையும், 2014 2 மதுபான சாலையும், 2015 1 மதுபான சாலையுமாக மொத்தம் 11 மதுபான சாலைகள் தற்போது புதிதாக அனுமதி பத்திரம் வழங்கப்பட்டு அங்கு அதிகரிக்கப்பட்டிருக்கின்றது. மாவட்டத்தின் மர்ம நிலையை நாங்கள் கருத்தில் கொள்ள வேண்டும். மட்டக்களப்பு மாவட்டம் 19.2 மர்ம நிலையில் இருந்து கொண்டிருக்கின்றது. இந்த நிலையிலே இந்த மதுபான சாலையின் அதிகரிப்பு அந்த மக்களின் வாழ்வாதாரத்தை முற்றுமுழுதாக பாதித்துக் கொண்டிருக்கின்றது. நாட்டுக்கு வருமானம் கிடைக்கும் என்பதனால் நாட்டின் முக்கிய வளமான மனித வளத்தை அளிப்பதா? எனவே உடனடியாக 2009 பின் வழங்கப்பட்ட மதுபான அனுமதி பத்திரங்களை மட்டக்களப்பு மாவட்டம் உட்பட வடக்கு கிழக்கு பகுதியில் அதை தடை செய்து மீளப்பெற வேண்டும் என்று கேட்டுக் கொள்கின்றோம். இன்று மட்டக்களப்பு மாவட்டத்தில் தனிநபர் ஒருவரின் மதுபான நுகர்வு தலா 9.6 லிட்டராக பதிவாகி இருக்கின்றது. ஆகவே இந்த மதுபான சாலைகளை தடை செய்ய வேண்டியது அவசியமாக இருக்கின்றது. கௌரவ உறுப்பினர் அவர்களே, வாழச்சினை விபுலானந்த வீதியில் எனது ஊரில் 2 மதுபான சாலைகள் இருக்கின்றன. அந்த மதுபான சாலையின் காரணமாக அந்த பகுதி மக்களும் அப்பகுதி இளைஞர்களும் ஏன் பாடசாலை மாணவர்களும் கூட பெரும் பாதிப்பை எதிர்கொண்டு இருக்கின்றனர். ஆகவே அந்த பாதிப்பிலிருந்து அவர்களை மீண்டு எடுக்க வேண்டுமாயிருந்தால் அந்த மதுபான சாலைகள் மூடப்பட வேண்டும். இரண்டாயிரத்தி பதினாலில் மதுபான சாரத்திற்கு 83 லைசன்ஸ் இலங்கையில் வழங்கப்பட்டுள்ளது. வன்சாராயம் 43.9 மில்லியன் லிட்டரும் மின்சாராயம் 124.5 மில்லியன் லிட்டரும் உற்பத்தி செய்யப்பட்டிருக்கின்றன. மட்டக்களப்பு மாவட்டத்தில் 2014 4.9 மில்லியன் லிட்டர் ரம் மூலமும் வட்கா மூலம் 2.3 மில்லியனும் லிட்டரும் லிஹியர்
ஆர்டர் ப்ளீஸ் ஆர்டர் ப்ளீஸ்
பார்த்து கேட்க மாட்டேன்.
உங்களுக்கு விளக்கம் நான் பிறகு வந்து தாரேன், நீங்கள் இருங்கள், இருக்கிறதே 5 நிமிடம். ஓகே. சாராயம் மூலம் 1003 லிட்டர் மில்லியன் லிட்டரும் மக்களால் நுகரப்பட்டிருக்கிறது. அது மாத்திரமின்றி மதுபானம் அதாவது பியர் ஸ்டவுட் போட்டர் 3097 மில்லியன் லிட்டரும் வைன் மற்றும் நுரைக்கும் வைன் மூலம் 2.6 மில்லியன் லிட்டரும் விஸ்கி மூலம் 11 மில்லியன் லிட்டரும் பிராண்டி மூலம் 24.9 மில்லியன் லிட்டரும் ஜின் மூலம் 11.7 மில்லியன் லிட்டரும் 2014 மக்களால்
நுகரப்பட்டிருக்கின்றன. ஆகவே இஃப் யூ வாண்ட் யுவர் ஸ்பீச் இன் ரிட்டன் ஃபார்ம் யூ கேன் ஹேண்ட் இட் யூ கேன் டேபிள் இட் இஃப் இட்ஸ் இன் தி
மிகுதியை கன்சார்ட்டில் நான் இணைக்குமாறு கேட்டுக்கொள்கிறேன். நன்றி.
தேங்க் யூ. ගරු මහින්ද අමරවීර ඇමතුමා, ඔබතුමාට විනාඩි 13ක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද අවසාන දිනේ මේ අයවැය විවාදේ අදහස් ඉදිරිපත් කරන්න ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා. අපි මේ අයවැය ලේඛනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට යම් දායකත්වයක් දැක්වුවා. එහි බොහෝ කරුණු අපේ සරත් තමුණුගම ඇමතුමා, ඒ වගේම සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා සැලකිය යුතු ප්‍රමාණයක් ඉතාමත් හොඳ යෝජනා මේ අයවැය ලේඛනය තුළ ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. ඒ වගේම එහි යම් යම් මතභේදාත්මක තත්ත්වයන් තිබෙන බවත් අපි පිළිගන්නවා. කිසිදු අයවැය ලේඛනයක් 100%ක් අංග සම්පූර්ණ වෙච්ච අයවැය ලේඛනයක් ඉදිරිපත් කරපු රජයක් නැහැ. ඒ වගේම අයවැය ලේඛනයක් ඉදිරිපත් කරාම කවදාවත් විරුද්ධ පක්ෂයේ එක හොඳයි කියලා කියපු අවස්ථාවක්වත් අපි දකින්නේ නැහැ. මෙතෙක් කලක් ඉදිරිපත් කරපු අයවැය ලේඛන පිළිබඳව අපි අතීතයේ හැන්සාඩ් වාර්තා අරගෙන බැලුවොත්, පුවත්පත් වාර්තා අරගෙන බැලුවොත්, ඒ අයවැය ලේඛනේ අනිවාර්යම විවේචනයට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම ඕනම අයවැය ලේඛනයක යම් යම් අඩුපාඩුත් ඇති වෙනවා. කෙසේ වෙතත් අපි පක්ෂයක් විදියට තීන්දුව කළා තියෙනවා මේ අයවැය ලේඛනයට අපේ ඡන්දය පාවිච්චි කරන්න. ඒ වගේම අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමති, අපි මේ රජය පිළිබඳව කල්පනා කරලා බැලුවොත් කලින් සඳහන් කරා වගේම මේක ආණ්ඩුව හැදෙන්නේ එක්සත් ජාතික පක්ෂයවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් තනි ආණ්ඩුවක් නෙමෙයි. අපිට ලබා දුන්නු ඡන්ද ප්‍රතිඵලයේ අනුවම එක්සත් ජාතික පක්ෂයටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් බහුතර බලයක් නැත්නම් 113ක බලයක් හිමි වෙන්නේ නැහැ. එවන් අවස්ථාවක ජනාධිපතිතුමා, අපි ඇත්තටම තීන්දුව කළා තිබුණේ අපි විරුද්ධ පක්ෂීන්, අපිට විරුද්ධ පක්ෂීන් ඉඳලා හොඳට හුරුයි. අපි ඉඳලත් තියෙනවා, අපි ගුටි කාලත් තියෙනවා, අපේ අය හිර ගෙවල්ලත් ගිහින් තියෙනවා, ගෙවල් ගිනි තියාගෙන තියෙනවා අපේ අයගේ. ඒවා අපිට අලුත් අත්දැකීම් නෙමෙයි. එනිසා අපි විරුද්ධ පක්ෂයේ ඉන්න සූදානම් වෙන වෙලාවේ අපේ පක්ෂයේ නායකයා විදියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපෙන් ඉල්ලීමක් කරා සම්මුතිවාදී ආණ්ඩුවක් නිර්මාණය කරනවා, ඒකේ ඇවිල්ලා සම්බන්ධ වෙලා කටයුතු කරන්න කියලා. ඒ ඉල්ලීම අපි මධ්‍යම කාරක සභාවේ සාකච්ඡා කළා, පුළුල් විදියට සාකච්ඡා කළේ. වගේම අපි අපේ දේශපාලන මණ්ඩලවල ඒ පිළිබඳව එකඟතාවයක් ඇවිල්ලා අපි ජාතික ආණ්ඩුවට සම්බන්ධ වෙනවා. ඒ වෙලාවෙම අවසරය ලබා දුන්නා ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් කිව්වා අපි විරුද්ධ පක්ෂයේ ඉන්නත් කැමති කට්ටියක් ඉන්නවා කියලා. ඒකටත් අවසරය ලබා දුන්නා. ඒ වෙලාවේ පක්ෂය තීන්දුව කරා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔක්කොම ඉන්න ඕන ආණ්ඩුවේ කියලා. ඒ තීන්දුවට පිටින් යම් කෙනෙක් ගියා නම් විනයානුකූලව කටයුතු කිරීමේ හැකියාව තිබුණා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් විදියට ඒ නායකයා අපිට අවසරය ලබා දුන්නා. වගේම අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව අවසරය ලබා දුන්නා ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන කට්ටියක් රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නත් විරුද්ධ පක්ෂය තුල කණ්ඩායමකට ඉඳ ගැනීමේ අවස්ථාව ලබා දෙන්න. ඒක තමයි මේ ආණ්ඩුවේ නිර්මාණය වෙන්නේ. ඒ වගේම මේ ආණ්ඩුව මම ඉතාමත් පැහැදිලිව කියන්න ඕන, මේ නිර්මාණය වන ආණ්ඩුව ඉතාමත් පැහැදිලි නිශ්චිත කාරණා කීපයකට තමයි අපි මේ ආණ්ඩුවට එකතු වෙන්නේ ජාතික ආණ්ඩුවට. එතමයි ප්‍රධාන වශයෙන්ම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරවා ගැනීම. ඒක මේ රටේ තිබුණු දැවැන්ත ඉල්ලීම. ඒ වගේම නව මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කර ගැනීම. දිගින් දිගටම මේ රටේ ජනතාවගේ ඉල්ලීමක් තිබුණා. නව මැතිවරණ ක්‍රමයකට යා යුතුයි. කොට්ටාසයට වග කියන මන්ත්‍රීවරයෙක් ආසනයට වග කියන මන්ත්‍රීවරයෙක් සිටිය යුතුයි කියන ප්‍රධාන නිශ්චිත කාරණා කීපයක් දෙකක් මුල් කරගෙන තමයි අපි මේ රජයට එකතු වෙන්නේ. ඒ වගේම අපි මේ රජයට එකතු වෙලා දැන් මේ කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ ක්‍රියාත්මක කරගෙන යනකොට අපි පැහැදිලිව කියන්න කැමති යම් යම් බාධක එනවා. හැබැයි අපි බාධක විසඳ ගන්න ඕන. අපි මේ නිශ්චිත කාර්යයන් දෙක මුල් කරගෙන මේ රජයට එකතු වුණා. ඒක පැහැදිලිව අපි කියන්න අපි UNP ආණ්ඩුවකට එකතු වුණා නෙමෙයි. මේ රටේ UNP ආණ්ඩුවක් නම් ක්‍රියාත්මක වෙන්නේ අපිට හෙට වුණත් මේක අරලා දාලා යන එක ප්‍රශ්නයක් නෙමෙයි. අපිට විරුද්ධ පක්ෂයේ ඉන්න එක ඉතාමත් හොඳට කරන්න පුළුවන් දෙයක්. අපේම සමහර අය උත්සාහ දරනවා මේක UNP ආණ්ඩුවක් කියන්නේ. ඒ වගේම ඒ පැත්තේ ඉන්න සමහර මන්ත්‍රීවරුත් යම් යම් අර්ථ නිරූපණය කරනවා මේක UNP ආණ්ඩුවක් කියලා. එහෙම ආණ්ඩුවක අපි ඉන්නේ සූදානමක් නැහැ. අපි ඉතාමත් පැහැදිලිව කියනවා මේක අපේ පක්ෂයේ නායකයා මුල් කරගෙන හැදිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ ගණනාවක් එකතු වෙලා හැදිච්ච ආණ්ඩුවක් කියන එක අපි ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමති. ජාතික ආණ්ඩුවක්, ජාතික සන්ධාන, සමගි සන්ධාන ආණ්ඩුවක් කියන එක අපි ඉතාමත් පැහැදිලිව කියනවා. ඒක අපි එකතු වෙන්නේ මේ පෞද්ගලිකව තනතුරු ගන්න නෙමෙයි. අපේ රටේ නිශ්චිත කාර්යභාරයක් තියෙනවා. ඒ තමයි ජාතික අවශ්‍යතා මුල් කරගෙන තමයි අපි මේ ආණ්ඩුව හදාගන්නේ. අපි මේ හදාගත්තු නිසා අපි ලබාගත්තු ජයග්‍රහණ තියෙනවා. ඔබට මතක ඇති අපේ වේදිකාවල්වල අපි කතා කරේ විදුලි පුටු ගැන, අපි කතා කරේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන, ජිනීවා යෝජනා ගැන, අපි කිව්වේ ජාත්‍යන්තර අධිකරණ, ඒ වගේම යුද්ධාධිකරණ, ජාත්‍යන්තර විනිශ්චයකාරවරු ගැන තමයි අපේ වේදිකාවල්වල කතා කරේ. නමුත් අද අපිට මේ අභියෝගය සැලකිය යුතු මට්ටමකින් පාලනය කරගන්න පුළුවන්කම ලැබුණා මේ ජාතික ආණ්ඩුව, මේ සමගි සන්ධාන ආණ්ඩුව නිර්මාණය වීම නිසා. ඒ වගේම ලෝකේ අපේ රටවල් අපි නිසා බෙදිලා තිබුණා. අපේ රටවල් බෙදිලා තිබුණා, වෙන් වෙලා තිබුණා. නමුත් අද අපි තමුන්නාසලට කියන්න කැමති අද මුළු ලෝකෙම අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒක ආශ්චර්යයක් නෙමෙයි. මේ ජනාධිපතිතුමා නායකත්වයේ දීලා ජාතික හදපු ජාතික ආණ්ඩුව කෙරෙහි අද විශ්වාසය ගොඩනැගිලා තියෙන නිසා අපිට බොහෝ අවස්ථා උදා වෙලා තියෙනවා ලෝකයක් එක ගනුදෙනු කරගන්න. එක වෙලාවක් තිබුණා අපිට එක කණ්ඩායමක් නැහැ. අද මම කියන්න කැමති අපිට ඇමරිකාවත් ඉන්නවා, රුසියාවත් ඉන්නවා. අපිට මැද පෙරදිගත් ඉන්නවා, අද චීනෙත් ඉන්නවා, ඉන්දියාවත් ඉන්නවා, ජපානෙත් ඉන්නවා. මුළු ලෝකෙම අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න එකඟ වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි ආඩම්බර වෙන්න ඕන. ඒ වගේම අපිට මහා බරපතල අභියෝග තිබුණා. මම නියෝජනය කරන අමාත්‍යාංශයටම තිබුණ ප්‍රධාන අභියෝගයක් තමයි අපිට මාස්‍ය තහනමක් තිබුණා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ මාස්‍ය තහනම අපිට ඉවත් කරගන්න පුළුවන්කම ලැබුණා. ඒක මේ ආවට ගියාට ඇතිවෙච්ච තත්ත්වයක් නෙමෙයි. අපේ යුරෝපයේ අපේ කෙරෙහි ඇතිවෙච්ච විශ්වාසය මත අපි යම් යම් ක්‍රියාමාර්ග ගත්ත අමාත්‍යාංශයේ විදියට ජනාධිපතිතුමා, අගමැතිතුමාගේ කාර්යාලය, විදේශ අමාත්‍යතුමාගේ කාර්යාලය, අමාත්‍යවරු මේ කණ්ඩායම් විවිධ ක්‍රියාමාර්ග ගත්ත. හැබැයි සියල්ලටම වඩා අපිට ඒක ඉතා ඉක්මනින් අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය කලින් අවසන් කරගන්න පුළුවන්කම ලැබුණේ අපි ජාත්‍යන්තරයත් එක්ක ගොඩනගාගත්තු ඒ විශ්වාසය මත කියන එක මම ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි. ඒ වගේම තව අපිට තහනම් ගණනාවක් එන්න නියමිතව තිබුණා. ඒවා අපිට වළක්ව ගන්න පුළුවන්කම ලැබුණා මේ ආණ්ඩුවට. ඒ විතරක් නෙමෙයි, මේ තහනම ඉවත් කිරීම පාදක කරගෙන අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා GSP තහනම නැත්තම් මේ ඇඟලුම් ශේෂ්ත්‍රයට ඇතිවෙච්ච තහනම ඉවත් කර ගැනීම දක්වා යන ගමන ඉතා වේගෙන් ගමන් කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ වෙලාවේ අපි මේ කණ්ඩායමක් එකතු වෙලා අපි මේ නිශ්චිත කාර්යයන් කරගෙන යන අතරේ අපිට අභියෝග එනවා. අපි පැහැදිලිව ඉල්ලා හිටිනවා විරුද්ධ පක්ෂයේ කටයුතු කරන මැති ඇමතිතුමල්ලගේ. අසත්‍ය ප්‍රකාශ කරන්න එපා, අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. දැන් ව්‍යවස්ථාවක් හදනවා. මේ ව්‍යවස්ථාව හදන මණ්ඩලයට විරුද්ධ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු හැම කණ්ඩායමක්ම නියෝජනය වෙනවා. මේ කමිටුවල ඉන්නවා. අපි මේ කමිටුවේ නැහැ. මම පෞද්ගලිකව නමුත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේකට සම්බන්ධ වෙනවා. තාම හැදුවේ නැති එකක් ගැන පට්ටපල් බොරු කිය කිය ජනතාව මුලා කරන්න එපා, රට ගිනි තියන්න උත්සාහ දරන්න එපා කියලා අපි හැමෝගෙන්ම ඉල්ලා හිටිනවා. මේ ගිහිල්ලා කියනවා බුද්ධාගමට තියෙන තැන අයින් කරන්න යෝජනා කරා කියලා. කොහෙද එහෙම යෝජනාවක් කළ තියෙන්නේ? මේ ජනාධිපතිතුමා ඉන්නකම්, මේ ආණ්ඩුවේ අපි බෞද්ධය විදියට කටයුතු කරනකම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක අපි ඉතාමත් පැහැදිලිව කියනවා. මං හිතන්නේ
අද අපිට ඉන්න හොඳම රටේ කීර්තිමත් දේශපාලඥයෙක් විපක්ෂ නායකතුමා විදියට ඉන්නවා. එතුමා කිසිම වෙලාවක කියන්නේ නැහැ බුද්ධ ආගමට හිමි තැන නැති කරන්න නැත්නම් බුද්ධ ආගම විනාශ කරන්න කියලා එහෙම කිසිම දෙයක් කියන්නේ නැහැ. ඒ පිළිබඳවත් අපිට ආඩම්බරයක් තියෙනවා. අපි මේ වෙලාවේ මේ වගේ මේ ද්‍රවිඩ සන්දානේ ඉතාමත් සාධාරණව කටයුතු කරන ඉතාමත් මහත්මා ගති තියෙන නායකෙක් වගේම කණ්ඩායමක් ඉන්න වෙලාවේ තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන. එහෙම නැත්නම් අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි දැන් කියනවා ඊළඟට ගිහිල්ලා කියනවා මේකේ ෆෙඩරල් වෙනවා කියනවා. මේක රට බෙදෙනවා කියනවා. මෙයා පට්ටපල් බොරු. තාම මෙහෙ මේවා කතා කරලත් නැහැ. එහෙම එතුමල ඉල්ලීමකුත් කළ නැහැ මේ වෙනම රාජ්‍යයක් පිළිබඳව. මෙනම රාජ්‍යයක් පිළිබඳව මන් දන්න විදිහට ඒ පැත්තෙන් එහෙම ඉල්ලීමක් කරලා නැහැ. එහෙම ඉල්ලීමක් කළා නේද නම් දිනේෂ් කුණාද නැමතුමා හොඳටම දන්නවා. එහෙම ඉල්ලීමක් කළා නැහැ. ඒක මේ රටේ අපි අවංකව තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ එන යෝජනා ඒ විවිධ දේවල් අපි දැක්කා. සමහර ඒවා මේ සමලිංගික කටයුතු මොකද්ද නීත්‍යානුකූල ගත කරන්න මේ වගේ මිනිස්සුන්ගේ යෝජනා තියේ. ඒකටත් මේකේ කණ්ඩායම් කියනවා. නමුත් අපි පැහැදිලිව කියනවා අපි ඉතාමත් පැහැදිලිව කියනවා මේ යෝජනා ඕන දෙයක් ආවා. හැබැයි අවසානයේ තීන්දුව කරන්නේ තමුන්නාසලා අපි එකතු වෙලා. මම සියලු මේ විරුද්ධ පක්ෂයේ ඉන්න අපේ කණ්ඩායම් මිත්‍රයන්ගිනුත් අනිත් අයගිනුත් ඉල්ලා හිටින්නේ මේ වෙලාවේ රටගිනි තියෙන දේවල් කියන්න එපා. අපේ හාමුදුරුවන් ගිහිල්ලා පන්සල් වල අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. ඒ හාමුදුරුවෝ ඉතාමත් වැදගත් උගත් බුද්ධිමත් හාමුදුරුවෝ ඉන්නේ. මේවා කිව්වට පිළිගන්නේ නැති බව අපි දන්නවා. අපි මහානායක ස්වාමින් වහන්සේලා මුණ ගැහුණා. අපි ගිහිල්ලා බොරු කිව්වේ නැහැ. අපි ගියේ ඇත්තටම අපේ පක්ෂ වැඩ කටයුතු වලට ගියේ. අපි ආරම්භ කරා
ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා.
ඒ වැඩ පිළිවෙලට ගියේ අපි කිසිසේත්ම අපි වෙන කටයුත්තකට නෙවෙයි ගියේ. නමුත් ඉතාමත් පැහැදිලි උන්වහන්සේට අපි කරුණු පැහැදිලි කරා. උන්වහන්සේ මහානායක හාමුදුරුවෝ ඉතාමත් මං ඉදරේ මේ රට ඒකත් අපිට ලොකු ආශිර්වාදයක්. අපි එලව ගත්තෙත් නැ අපිට ගැල්ලා දැම්මෙත් නැ. එතුමා උන්වහන්සේලත් ඉන්න වෙලාවේ අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් අවස්ථාවක් එළඹිලා තියෙනවා. එනිසා මේක තමයි හොඳම වෙලාව මේ රටේ නැවත යුද්ධයක් ඇති නොවෙන්න අපේ රටේ සාධාරණ ආකාරයෙන් යම් බලතල ප්‍රමාණයක් බෙදලා දෙන්න ලැබිච්ච හොඳම වෙලාවේ ඒකට අකුල් හෙලන්න එපා කියන එක මම පැහැදිලිව කියනවා. ඒ වගේම විවිධ ප්‍රචාර දවසින් දවස ගේනවා. අද Facebook වලයි රූපවාහිනී වලයි බැලුවම දවසින් දවස එක එක බොරුව ගේනවා. එක සැරයක් කියාගෙන ගියා ඉන්දියාවේ ඇම්බියුලන්ස් එනවා ඔන්න රෝහතු සේවාව එනවා කියුව ඒක හරහා කියලා. ආව එකක් නැහැ. ලංකාවේ මිනිස්සු තමයි ඒවයි වැඩ කරන්නේ. ඊට පස්සේ ආයෙ කිව්වා ඔන්න හනුමා පාලමක් හදාගෙන එනවා කියලා. දැන් හනුමා හැමදාම කතා කර කර කිව්වා ඕක පුපුරවන්න බලකායකුත් හදන්න කියලා. දැන් හනුමා කොහෙද කියලා හොයන. මේ හනුමා පාලමක් කොහෙද හැදෙන්නේ? මොකක්වත් කතා කරන්නේ නැහැ අපි. ඊළඟට කියන එට්කා ගිවිසුම ඔන්න අස්සම් කරන්න දැන් හරි. සේරම ශ්‍රී ලංකා එකේ කට්ටියත් එකතු වෙලා දැන් ඉන්දියාවට රටපාවල දෙනවා කියලා. පට්ටපල් බොරු ගල් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි ඉතාමත් වගේ කිමෙන් කියනවා. මේ කැබිනට් මණ්ඩලේ අපි සමාජික විදියට කැබිනට් මණ්ඩලේ සාකච්ඡා කළා පාර්ලිමේන්තුව දැනුවත් කළා තමයි අපි මේ පිළිබඳව කටයුතු කරන්නේ. මේ රට පාවල දෙන්න අපි කිසිම කෙනෙකුට එහෙම අවකාශයක් ලබා දෙන්නේ නැtei කියන එක ඉතාමත් පැහැදිලිව කියනවා. හොරකම් වංචා දූෂණ පිළිබඳව නිරන්තරයෙන් කතා වෙනවා. අපිට ඒව ප්‍රශ්නයක් නෑ. තමුන්නාසිර දන්න කාරණා කියන්න. මේ පැත්තේ කවුරු හරි වැරදි කළා තියෙනවා නම් ඒව කියන්න. ඒ අයිතිය තියෙනවා. ඒ වගේම මම පැහැදිලිව අපේ ස්ථාවරයක් තියෙනවා. ඒ ආණ්ඩුවේ හොරකම් කරත් මේ ආණ්ඩුවේ හොරකම් කරත් වැරදි කියන එක අපි තාමත් පැහැදිලිව කියනවා.
අමතුමා ඔබතුමා කාලය අවසානයි.
හොරකම් කළා තියෙනවා නම් ජනතාවගේ මුදල් වංචා කළා තියෙනවා නම් ඒක ආණ්ඩුව කොහේ වුණත් කමක් නැහැ. පරීක්ෂණ කළා ඒ ඇයට ලබා දෙන්න පුළුවන් ඉහළම දඬුවම් ලබා දීම කෙරෙහි අපේ විරෝධතාවයක් නැtei කියන එකත් අපි පැහැදිලිව කියනවා. ඒකට උත්තර කළ යුතුයි කියන මතයේ ඉන්නවා.
හොඳයි. බොහොම ස්තුතියි. ගරු වාසුදේව මන්ත්‍රීතුමා. ගරු මහින්ද අමරවීර ඇමතුමා. ඔබගේ මයික්‍රොෆෝන් එලවලා දෙන්න.
සටන අතෑරියේ නෑ මග. තමුන්නාසල මන් දැක්ක මෙතන ඉඳන් කියනවා දැන් ඒක ගෙනිච්ච කට්ටියේ කටේ පිට්ටුද කියලා. අපි නෑ අපි පළවෙනි වටේ අවසන් කරා. ඔහුගේ සේවා කාලය දීර්ඝ කරන්න නැතුව ඔහු ඉවත් කළා. ඒ වගේම එතන ඊළඟ පරීක්ෂණ දැන් කෝප් කමිටුව. මේ කෝප් කමිටුවේම ඉන්න කියන්නේ මේ කෝප් කමිටුවේ මමත් හිටියා. පරීක්ෂණ ගණනාවක් ආවා. හොරකම් ගණනාවක් අපි ඒ වෙලාවල් වල අල්ලගත්තා. මිලියන 30000ක එකවතාවක් වාර්තා වුණා. එකක්වත් ඉස්සරහට ගියේ නැහැ. එකක්වත් ඉස්සරහට ගියේ නැහැ. නමුත් පළවෙනි වතාවට දැන් වාර්තාවක් එලි දක්වලා තියෙනවා විතරක් නෙමෙයි. ඒක අවසානයේ දක්වා ඒක ක්‍රියාත්මක කළ විවාද කළා. ඒකේ වැරදිකාරයෙක් ඉන්නවා කියලා අපිට හැඟෙනවා. ඒකෙදි අපි මාම ආරක්ෂා කරන්නෙත් නැහැ. බෑන ආරක්ෂා කරන්නෙත්
නැහැ.
සමහර කට්ටිය ඉන්නවා බෑන ආරක්ෂා කළා මාම අල්ලන්. මාමයි බෑනයි තව කවුරු හරි ඕනම කෙනෙක් වැරදි කළා තියෙනවා
නේද?
යාළුවා මිත්‍රයෝ ආරක්ෂා කරන්නෙත් නැහැ.
ඔබතුමාට බොහොම ස්තුතියි.
සමාජීය මේ වැඩ පිළිවෙලට අපි නායක වෙනවායි කියන එක ඉතාමත් පැහැදිලිව සඳහන් කරනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට.
අවසාන වශයෙන් මම මේ හම්බන්තොට ප්‍රශ්නය කියලා අවසාන කරනවා. මේ වරාය දැන් සිද්ධියක් ඇති වෙනවා කරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. ඒ සේවකයන්ගේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ පිළිබඳව මම අද අගමැතිතුමා ඒ වගේම අමාත්‍යවරුගේ සියලුම දෙනා එක්ක සාකච්ඡා කරා. ඒ සේවකයන්ගේ ඓතිහාසිකම් වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම පෙනී හිටිනා වගේම ඒ අයගේ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් පෙනී හිටින නිසා අපි ඒ අයට ආරාධනා කරන්නෙත් මේ ගැටුම් ඇති කරගන්නේ නැතුව මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා විසඳගන්න කටයුතු කරන්න එක.
බොහොම හොඳයි, බොහොම ස්තුතියි. ගරු දිනේෂ් කුමාරතන මැතිතුමා, ඔබතුමාට විනාඩි 20ක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, මම කතාව පටන් ගන්න හිටපු කාරණාව වෙනස් කරමින් ගරු මහින්ද අමරවීර සන්ධානයේ මහලේකම්තුමා ගැන වචනයක් යන්න ඕනේ. එතුමා කතා කළේ රටේ තොටේ කිසිවක් සිදු නොවන බව ප්‍රදර්ශනය කරමින්. ඒක බුද්ධාගමට කිසිම කරදරයක් වෙන්නේ නැහැ.
ඕඩර් ප්ලීස්. ගරු ලකීජාවර්ධන මන්ත්‍රීතුමා මූලාසනට.
ගර්මන්තුමන් කතා කරන්න.
බුද්ධාගමට කිසිම කරදරයක් වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. දැන් දවස් දෙකකට ඉස්සෙලා මුළු රටත් ලෝකයක් දන්නවා උතුරු පළාත් සභාව බෞද්ධ පන්සල් පිහිටවීම නවත්වන යෝජනාවක් සම්මත කරා කියලා. ඉතින් ඒ ගැන මම ඊට වඩා දෙයක් තව කියන්න උත්සාහ දරන්නේ නැහැ. ඒ නිසා තමුන්නාංශයේ කතා කරන්නේ කිසි දෙයක් සිද්ධ නොවන ආකාරයට. නමුත් සිදුවෙන දේවල් වට්ටෝරුවක් අපේ ගරු මන්ත්‍රීතුමාලා ඉදිරිපත් කළා. ඒ වගේම ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කිරීම නෙමෙයි අපි බලාපොරොත්තු වුණේ ආයවැලේකනේ. ආයවැලේකනේ කාලයේදී මුදල් ඇමතිතුමානේ සභාවේ මේ පළවෙනි වතාවට මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට අභියෝග කළා සභාවට ඇවිල්ලා නැති. මුදල් අමාත්‍යංශයේ මේ සාකච්ඡා වෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ මුදල් ඇමතිවරේ මුදල් අමාත්‍යංශයේ සාකච්ඡා වෙන අවස්ථාවේදී නොසිටියානම් ඒ එකම මුදල් ඇමතිවරයා රවි කරුණායක කියන පාර්ලිමේන්තුව නොසලකා හරින මුදල් ඇමතිවරයා බවට අද එකතු කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා සභාවට ආවා. ඔව්. ඒවා නොදන්නට බොරුවට ගිරව් වගේ කෑ ගහන්න එපා. ඔව්. එතුමා හැමදාම මුදල් ඇමති හැටියට පාර්ලිමේන්තුවට ආවා. මම කියන්න කැමතියි ගරු කතා සභාපතිතුමනි, දෙවැනි කාරණේ මේ අද කෝප් වාර්තාව ගැන කිව්වා. මේ මධ්‍යම බැංකුවේ බොන්ඩ් වංචාව පිළිබඳ ඉතිහාසගත මධ්‍යම බැංකු වංචාවක්. ලක් ඉතිහාසයේ මේ තරම් විශාල මුදල් ප්‍රමාණයක් වංචා කරපු අවස්ථාවක් මධ්‍යම බැංකුවේ නැහැ. ඒ මධ්‍යම බැංකුවේ වංචාව පිළිබඳ කාරණාව මගහරින්න පාර්ලිමේන්තු කෝප්කාරක සභාවකට පැවරුවා. කෝප්කාරක සභාව සම්පූර්ණ වැරදිකාරිය බවට ප්‍රකාශයට පත් කළා. කෝ පාර්ලිමේන්තුවට තියෙන ගෞරවය මොකද කරේ? මේ විතරක් නෙමෙයි, මේ රටේ විගණාධිපති ඔඩිටර් ජෙනරාල් මේ පිළිබඳ සපයපු වාර්තාව කෝප් වාර්තාවට අමුණලා තියෙනවා. මේ වංචාව සීමා රහිත වංචාවක් බවටත්, ඒ වංචාවේ ප්‍රධාන හවුල්කාරයන්ව නම් කරලා තිබෙනවා. මොකක්ද ආණ්ඩුව කරලා තියෙන්නේ? ඇමතිතුමා කතා කරලා කියනවා ඒවා ගැන ක්‍රියා කරනවා කියලා. අවුරුදු 30ක් මේ රටේ ජනතාවගේ රුධිර මාංශවලින් වංචා කරන පර්පෙචුවල් ට්‍රෙජරිස් අවුරුදු 30කට ණයට ගත ගහලා තියෙන මහා වංචාව ආරක්ෂා කරන්න කතා කරනවා. අපි අහනවා නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. නමුත් අපි ඒකාපද විපක්ෂයේ ඉතා පැහැදිලිව කියා තිබෙනවා පළවෙනි පියවර හැටියට මේ වංචාවට හවුල්කාර සමාගම හැටියට හඳුනාගෙන තියෙන සමාගමේ
බලපත්‍රය ලයිසන් බලපත්‍රය අත්හිටවන්න. ඒ තමයි පළවෙනියෙන් ගත යුතු ක්‍රියාමාර්ගය. දෙවනම ඔවුන් ආයෝජනය කර තිබෙන NDB ඇතුළු ආයතන රාශියක බිලියන ගණන් මුදල් නවත්තන්න, ෆ්‍රීස් කරන්න, තහනම් කරන්න. එහෙම නොකර මේ රට මේ මුදල් අර්බුදයට මෙසේ ගමන් කරන්න ඉඩ දීමෙන් අද පාර්ලිමේන්තුව බාල්දු කොට තිබෙනවා. මේ රටේ මධ්‍යම බැංකුව බාල්දු කරලා තියෙනවා. දැන් මොකද කරන්න දන්නේ මේ මුදල් ඇමතිතුමා? මධ්‍යම බැංකුවේ බලය මධ්‍යම බැංකුවෙන් එළියට ගන්න නීතියක් හදන්න උත්සාහ දරනවා. අපි ඉතා පැහැදිලිව මුදල් ඇමතිතුමාට ආණ්ඩුවටත් කියනවා, මධ්‍යම බැංකුව මේ රටේ පාර්ලිමේන්තුව ඇති කරමු මූල්‍යමය ප්‍රධාන කේන්ද්‍ර මහා බැංකුව හැටියට. ඒ බැංකුව අතේ තියෙන බලයන් එළියට ගන්න නීති සකස් කරන්න එපා. ඒ විතරක් නෙමෙයි, එතනින් නවතින්නේ නැහැ මුදල් ඇමතිතුමා. ආණ්ඩුව උත්සාහ දරනවා. අපේ මන්ත්‍රීතුමා හඳුන් නැතු මන්ත්‍රීතුමා සඳහන් කරා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇමරිකානු සමාගමකට වැකන්සි සමාගමට කන්සල්ටන්සි බාර දීලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ උන් ඉටි තැන් අට වැටිච්ච තැන් පැල හැවිච්ච තැන් ඔක්කොම තරුතුරු ටික විදේශිකයන්ට බාර දෙන පෞකාර ගිවිසුම ක්‍රියාත්මක කරන්න අද මුදල් අමාත්‍යාංශය වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මෙයාවෙන් මෙවැනි අයවැයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෙනෙක්ට ඡන්දය දෙන්න බෑ. බණ්ඩාරනායක මැතිතුමා හිටියනම්, බණ්ඩාරනායක මැතිලිය ජීවත් වුණා නම් නැගිටලාවිල්ල බෙල්ලෙන් හොලවලා කියලා මේ දේශද්‍රෝහි ක්‍රියාවට අත උස්සන්න එපයි කියලා. මේ රටේ මධ්‍යම බැංකුවේ බලය මධ්‍යම බැංකුවෙන් ගලවලා ගියාට පස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බලය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ගලවලා ගියාට පස්සේ එතනින් නවතින්නේ නැහැ. එතනින් නම් මම ඔබතුමාගේ කතාවට බාධා කරේ නැහැ. කරුණාකරලා ඉඳගෙන ඉවසීමෙන් අහගන්න. එතනින් නවතින්නේ නැහැ.
සභාපතිතුමා,
ඒක අතිරේකව
මම ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි. අපි කිසිසේත්ම මේ මහා බැංකුව කටයුත්ත වෙනස් කරන්න අපි පෞද්ගලික අංශයට හෝ වෙනත් අංශයකට ගෙනියන්න එහෙම දෙයකට අදාය වේලේ කෙනෙක් දෙන්නෙත් නැහැ. ඉදිරියේදී කටයුතු කරන්නෙත් නැහැ. ඒ නිසා මේ වැරදි මතයක් යනවා.
හරයි.
ඒ වගේම එතනින් නවතින්නේ නැහැ. රේගුව අද රේගු දෙපාර්තමේන්තුව අඩපණ කිරීමේ ක්‍රියාදාමයකට
මන්ත්‍රීතුමා මේ කියන දේ I am point of order. Not only you can shout in this house.
Point of order.
Metana me. Dinesh Gunawardana.
Andai. Mudalle mattumage paedil kirima.
Point of order, sir. මෙතන මේ කෑගැව්වට කියලා අපි බය වෙන්නේ නැහැ. මෙතන පට්ටපල් බොරු කිව්වම මහින්ද සමරවීර මහින්ද අපරවීර නැකිලා කිව්වා ඒක වෙන්නේ නැහැයි කියලා. ඒ වගේම කියනවා කිසිසේත්ම 1.1ක්වත් පොද්දිලක අංශයට දෙන්නේ නැහැයි කියන එක මම මෙතන මතක් කරන්න කැමතියි. මේ වගේ පට්ට කළා තියන්නේ වෙනින් කරුත් නෙමෙයි.
ගරු සභාපතිතුමනි, හොරාගේ අම්මගෙන් පේන හන්ඩ ඕනේ නැහැ. ඒ රුංගණ්ඩ හොරාගේ අම්මගෙන් පෙහෙරාහන්නේ නැහැ. ඒක තමයි අපේ ගමේ කතාව. ඔයලා කතා කරන්නේද? ඔයලා කතා කරන්නේ අර තට්ටු උඩ ඉන්න බංගලාවේ ඉඳලා. හොඳට මතක තියාගන්න. ඔබතුමා කරන දේවල් රට දන්නවා. නොදැනගෙන නෙමෙයි කතා කරන්නේ. මෙන්න තමුන්නාංශේ බල ලියුමක් යවුවා මහා බැංකුව අධිපතිතුමාට.
මම
බලතලයන් ගැනීම සඳහා නැන් කියන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලසන ගන්න.
දිනේෂ් කියලා
සභාපති නියෝජ්‍ය කතානායකතුමනි, ඔබට වඩා තේරෙනවා මේ විෂය. ඒ නිසාම ඉවසීමෙන් මේ විෂය සමන් දෙනු ඇතයි අපි දන්නවා. නොතේරෙන අයටත් තේරෙන්නේ නැති වුණාම වැඩි වෙලා ඉන්නම් වෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්න ආවේ රේගුවේ ස්වාධීනත්වය
රේගුව තමයි අද කේන්ද්‍රීය ආදායම් මාර්ග අපේ දේශීය ආදායම් මාර්ග මේ දෙක අපේ කේන්ද්‍රීය ආදායම් මාර්ග ඒ මහා බැංකුවට වගේම දැන් රේගුවට තට්ටු කරන්න පටන් ගන්න තියෙනවා ඔබතුමා කැබිනට් පත්‍රයක් සකස් කළා තියෙනවා දැන් මාස දෙකකට ඉස්සෙල්ලා රේගු නිලධාරීන් රාශියක් විශ්‍රාම ගියපු අය කැඳවන්න මේ රටේ උපාධිධාරීන්ගේ නැකමැතිතුමා කතා කරනවා උපාධිධාරීන්ගේ විභාගේ තිබ්බා උපාධිධාරීන්ගේ විභාගේ කී දෙනාද ගත්තේ තව විශාල ප්‍රමාණයක් සමත් වෙලා ඉන්නවා ඒ අය ගන්නෙ නෑ ඒ අය වෙනුවට දැන් හදන්නේ ඒ අය වෙනුවට ගන්න හදන්නේ කවුද ජාතික සේවක සංගමේ ජාතික සේවක සංගමේ නිලධාරි 49ක් මට සමාවෙන්න 57ක් යලි කැඳවා කටයුතු කරන විශ්‍රාම ගියපු අය කැඳවා කටයුතු කරන භයානක තීරණයකට ඔබ එළමෙන්නේ අද රේගුවේ ඔබට ඔබලා කරන වැරදි වැඩ ඔබලා කරන වංචනික වැඩ නවත්තන්න ඔබලාට නියෝගය හරියාකාර කරගන්න බැරි නිසා වංචාව කරගෙන යන්න රේගුව සම්පූර්ණයෙන්ම මේ විශ්‍රාම ගිය ජාතික සේවක සංගමේ නිලධාරීන් යටට ගැනීමට අද පියවර ආරම්භ තියෙනවා I will table the whole document that honorable Ravi Karunayake has submitted to cabinet ඒ හිතුවක්කාර ලෙස දැනටමත් දෙන්නේ තුන් දෙනෙක් ගෙනල්ලා වැඩකට යුතු ආරම්භ කරලා තිබෙනවා අපි 56 ආණ්ඩුවක් හදලා බණ්ඩාරනායක මැතිතුමා අගමැති කරලා මගේ ආදරණීය පියත් ආණ්ඩුවේ හිටියා වරාය ජනසතු කිවර් කරේ අවුරුදු 475කට පස්සේ අවුරුදු 475ක් විදේශිකයන්ගේ අතේ තිබුණ වරාය අපි ජනසතු කරා එදා වරාය කම්කරුවෝ කිරිබත් කෑවා අද වරාය කම්කරුවෝ දිනාගත්ත ජනසතු වරාය හම්බන්තොට වරාය විකුණලා අපට අහිමි කරලා වරාය සේවකයන්ට කඳුළු ගෑස් ගහන අවස්ථාවේදී අපි කියනවා මේ වගේ මහා පාවා දීමකට ඔබලා පිවිසෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෙන් නම් අහෝ ඔබට නුදුටු මුක් පොමක් පුර කියන්න විතරයි තියෙන්නේ රේගු නිලධාරීන්ගේ ප්‍රශ්නයෙන් පස්සේ ඊළඟ මහා වංචාව මේ අවුරුදු කාලය තුල සිද්ධ වෙච්චි තවත් මහා වංචාව බියර් වංචාව නේද රජුගේ නරණතුංග මැතිතුමනේ බියර් කම්පැනියට දුන්නු ඇමතිවරයාගේ නියෝගයෙන් තමයි අත්සන් කළා දුන්නේ බද්දෙන් නිදහස් කෝටි ගණනාවක් වංචාවට ඉඩ දුන්නා මොකද්ද හේතුව බියගම මොකද්ද හේතුව ගම් වතුරාවලු අනේ අපෝයි ගම් වතුරාපු නිසා බියර් සමාගමට දුන්නා වූ සහනය අපේ රටට කියනවා අපි මත්පැන් පාවිච්චි කරනවට විරුද්ධලු බියර් මේ සමාගම ගෙනාවා වෙනදාටත් වැඩි ප්‍රමාණයක් මේ සහනය අරන් තොග කරා තොග ගබඩාවේ තියාගත්තා ඊට පස්සේ පොඩ්ඩක් වැඩි කරා වැඩි කරලා දීලා තියෙනවා දැන් ඉතින් උඹලා හම්බ කරගන්නින් කියලා මේ වගේ වංචාවක් අපේ මන්ත්‍රීවරු ඒකාපද විපක්ෂ කිව්වහම ගණන් ගන්නේ නැති අගමැති කෙනෙක් සලකා බලන්නේ නැත්නම් ජනාධිපතිතුමා මේ වගේ වැඩ වෙනකොට මේ වගේ වැඩ නවත්තන්න මේ රට අද ගමන් කරන්නේ දූෂණයෙන් දූෂණයට කියන ටික මම වැඩිදුර කරුණු කියන්න ඕනේ නැහැ හඳුන් නැති මන්ත්‍රීතුමා කෝප සභාවෙත් කිව්වා අනිත් කාරණා මොකද බොන්ඩඩ් වෙයාර්හවුස් ගැන මගේ කාලේ මං ගන්නෙ නැහැ බොන්ඩඩ් වෙයාර්හවුස් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් අද අනුගමනය කරන්නේ කාට බෙදා ගන්නද කියන එක ඉතාම පැහැදිලිව දැන් ඔප්පු වෙලා තියෙනවා ඉතින් ගරු සභාපතිතුමනි ඒ කාරණාවන් වලට අතිරේකව තව එක වැදගත් කාරණයක් තියෙනවා මොකද අයවැය ලේඛනයේ බලාපොරොත්තු වෙන්නේ වරප්‍රසාදලත් කෝටිපතියන්ට දෙන සහන නෙවෙයි අයවැය ලේඛනයකින් බලාපොරොත්තු වෙන්නේ රටේ අතිමහත් බහුතර ජනතාව හා දරුවන්ට හා වැඩිහිටියන්ට අනාගතය පිළිබඳ විශ්වාසය ඇති කිරීමයි අද අපේ රටේ අද ලෝකේ පුරා ඉතා පැහැදිලිව සංඛ්‍යා ලේඛන මගින් කියවෙනවා 80 families in the world own 50% of the international wealth
And these 80 families control most of the multinationals of the world. Then we could understand Sanstaval Carter. Then we could understand Varayaval, Guan Totopolal Carter, Guanyana Carter. May Podiminisunga Dunuagata? Nah. May Loku Barapatala lesser Loke. Ape Amunuga Matuma Kepu Artika Vise Sagna Vagayama Mamaka Navatakino. The inequality is growing. That is the biggest problem. You accept that, I accept that. How do you reduce inequality? Not by a budget of this nature, where you impose heavy burdens on the masses, of the peasantry, of the workers, of the middle class, of the pensioners. No. You have to impose heavy burdens like in other countries where welfare has been assured. I would like to quote an interesting article by Professor Siri Hettige of the Colombo University, where he clearly says taxation is a key public policy instrument that modern democratic states use to reduce social inequality and ensure equality of opportunity in diverse spheres such as food, consumption, education, health, and social production. And the two tables that he gives, I would like this to go into answer. Make it a pahadili vakeno. Vediyeng ihala aadayan labana ayagen badu gannawa nan adu aadayan labana ayagen pita pawarena kelin maru wakra badu adu karanawa nan e රජයේ ආදායම වැඩි කරගන්න ලැබෙන බදුවලින් මේ දුප්පත් අහිංසක ජනතාවගේ ජන ජීවිතය දියුණු කිරීමට හැකි පියවරවල් ගත හැකි එකම මඟ වන්නේ යයි. නම් මේක තමයි ලොකම ප්‍රශ්නේ අද අපේ රටේ. අපේ රටේ ඉහළ ආදායම් ලබන අය ඉහළ ආදායම් ලබන අයට Yellow Ada and Labanite Satu to be hacky. Yellow Ada and Labanite Satu to be hacky. Merate Dugi Dupat Kami. Oh, Cabinet take a Hitian Sakamaiki and Cabinet take a Hitian and Api Karabu Deval. Api Cabinet take
a okay.
Api Cabinet take a Hitabunisaka.
Vinari Turakino. ඔබතුමාගේ විනාඩි 3ක කාලයක් ඉතුරුලාදී 3 minutes to go.
ගරු සභාපතිතුමනේ මේ රට ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කැබිනට් එකයි. මතක තියාගන්න. මේ රටේ DSN නායක මහත්තයාගේ මැතිතුමාගේ ආණ්ඩුවෙන් පස්සේ DSN නායක මැතිතුමාගේ ආණ්ඩුවෙන් පස්සේ වැඩිම සංවර්ධන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරේ අපේ කැබිනට් මණ්ඩලයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු කාලේ. ඉන් වැඩක් නැහැ කතා කරලා මගේ කතාව ඉවර කරන්නට එන්නේ. අපි ආණ්ඩුව දෙනකොට
order. ගරු විජේමානවත්තුමා ගොඩක් මේ කතාව ඉවර කරන්න දෙන්න.
මම කතාව අවසන් කරලා
විනාඩි දෙකක් වගේ දී.
හරි ඔන්න. ගරු කතා නැහැ. ඕ මේම
නැගී සීපී. Order.
ගරු කතා නැහැ.
Order.
අර ඔන්න යෝජනා කතා
නැහැ තුමා. ගරු වන්තුමා
කතා කරන්නේ.
එහෙම වෙන්න.
අපි ආණ්ඩුව බාර දෙනකොට
order please. දැන් මේ
රුපියල් 100යි.
order.
වටිනාකම රුපියල් 100යි.
order. දැන් විජේමානවත්තුමා ඔබතුමා එක් කුටුවෙත් නෙමෙයි ඉන්නේ. මේ සභාව තාම කිප වෙලා ගියා දවස් ඉවර කරන්න.
ඩෝප් එක.
හරුණාකල්ලා.
ඒ නිසා මගේ කතාව
හොඳයි.
මම මගේ කතාව ඉවර කරන්න එන්නේ 132කට $1 ගන්න පුළුවන් තත්ත්වයේ ස්ථාවර
ආණ්ඩුවක් අපි බිහි කරලා වැඩ කරගෙන යනකොට තමයි ඔබලාගේ ආණ්ඩුව ආවේ. ඔබලාගේ ආණ්ඩුව අද 150කට ගෙනලා තියෙනවා ඩොලරය. 151යි අද. මොකද මේකේ තත්වය? රුපියල් වලින් වැඩි ගණන් කියන්න පුළුවන්. රුපියල් වලින් වැඩි ගණන් කිව්වට ඩොලර් වලින් අපි ලබන්නේ අඩු ආදායමක් කියන දේ තමයි අපේ විදේශ විනිමය අද අපිට පෙන්눔 කරන්නේ. මේක තමයි අපි මූණ දෙන අර්බුදය. විදේශ විනිමය අර්බුදය නිසා මේ ආර්ථික අවුලෙන් අවුලට රුපියල නටමින් 160-170 දක්වා යනකොට ඔබ කතා කරන එකක්වත් වෙන්නේ නැහැ. මුදල් ලැබෙතුමනි අවසාන වශයෙන් අපි කවුරුත් දන්නවා දැන් තෙල් මිල නගින්න පටන් ගෙන තියෙනවා. තෙල් මිල ඔබට නවත්තන්නත් බෑ අපිට නවත්තන්නත් බෑ. තෙල් මිල නගින්න පටන් ගෙන තියෙනවා. තෙල් මිල තව ඩොලර් 12ක් නැග්ගොත් ඔබේ ආයවැය ලේකනේ හකුල ගන්න සිද්ධ වෙනවා. ඔබේ ආයවැය ලේකනේ හකුල ගන්න සිද්ධ වෙනවා. ඔය ගණන් හිලව් ඔක්කොම වර්ධිනවා. තෙල් මිල රුපියල් 12කින් මේ නගින්න පටන් ගත්තොත් අද රුසියාවට ගිහිල්ලා තෙල් නිෂ්පාදනය කරන රටවල නායකයන් රුසියාව සමග එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා නිෂ්පාදනය කපා ඇරලා මිල වැඩි කරමු කියලා.
අවසන් කරන්න
සාපිව රවට්ටන්න බෑ. ඒකාපද විපක්ෂයේ වෙනුවෙන් අපි කියනවා අපිට මූණ දෙන්න සිද්ධ වෙන්නේ ඉතාම බරපතල
අවසන් කරන්න
අර්බුදයකට ඉදිරියේ ඇත්තන්ගේ නැත්තන්ගේ ඇති පරතරය ඌක්‍ර වෙනවා කියන්නේ සමාජ අසාධාරණ අස්ථාවරය රටේ ගොඩනගෙනවා. ඒක විසඳන්න UNP-ට බෑ. UNP-ට වැඩපිළිවෙලක් නැහැ. UNP-ට එහෙම යන දර්ශනය බංකොලොත්. මොකද ලෝකයේ හැමතැනම ඔබ හිතන වෙළඳ පොළවල් කඩාවැටිලා. ඔබලා හිතන වෙළඳ පොළවල් ඔක්කොම කඩාවැටිලා. මේකයි සත්‍ය. I would like to conclude this. Because I know the Honorable Finance Minister may like to behave like a bull in a china shop, as I mentioned earlier. But I would like to quote from Gandhiji, the father of India. Today, he addressed the ministers in this manner. Today, you have won on your heads a crown of thorns. The seat of power is a nasty thing. You have to remain ever wakeful on that seat. You have to be more truthful, more non-violent, humble, and more forbearing. You had been put to test during the regime, but in a way, it was not test at all. But now, this is the most interesting part. But now, there will be no end to your being tested. Do not fall a prey to the lure of wealth. My God help you. This is what Gandhiji said. My God help you. You are there to serve the villagers. To serve the villagers and the poor. Unquote. Mevani tatvayak thula. මෙවැනි තත්ත්වයක් තුළ ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි මන්ත්‍රීවරු අපේ මන්ත්‍රීවරු 51 දෙනෙක් ඒකාබද්ධ විපක්ෂය හැටියට තරජන ගරජන මර්ධන අයිතිවාසිකම් උදුරගනිද්දි මේ රටේ දුප්පත් අහිංසක වැඩ කරන ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී කරන කටයුත්ත නොනවත්වා අපි ඉදිරියට ගෙන යනවා. මම එක ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන්. අගමැතිතුමාගෙන්වත් මම ඉල්ලීම කරන්නේ නැහැ. ජනාධිපතිතුමාගෙන් කරුණාකරලා වාසුදේව නානාකාර මැතිතුමත් මගෙත් එක්ක එකඟ වෙලා කිව්වා.
හරි.
ආබාධිතයන්ගෙන් හා විශ්‍රාමිකයන්ගෙන් කිසිම බද්දක් අය කරයන්ඩ එපා. ඒ පිනවත් කරගන්න කියලා කියමින් අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.